නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා සමාධි ආනන්ද භාවිතා බහුලී කතෝ රාග විනය පරියෝසානෝ හෝති දෝස විනය පරියෝසානෝ හෝති මෝහ විනය පරියෝසානෝ හෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ මූලික කරගත්ත බ්‍රාහ්මණ සූත්‍රය සම්බන්ධයෙන්ුයි. බ්‍රාහ්මණ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේ. මග්ග සංයුත්තේට අන්තර්ගත කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගයේ මූලික කරගත්ත ධර්ම දේශනා මාලාවක්, එහෙමත් නැත්නම් සූත්‍ර දේශනා මාලාවක්. එතකොට අපි ඉස්සරහින් තියාගත්තා ඒ සූත්‍ර දේශනා මාලාවේ එන බ්‍රාහ්මණ සූත්‍රය. බ්‍රාහ්මණ සූත්‍රයට මුල් වෙච්ච කාරණාව පොඩ්ඩක් කෙටියෙන් මතක් කරගත්තොත්, එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරනවා. ඒ අවස්ථාවේදී ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණයෙක් ඒ සැවැත් නුවර හරහා යනවා. සම්පූර්ණයෙන්ම සුදු වස්ත්‍ර පැළඳගෙන, ඒ වගේමයි සුදු අශ්වයින් යොදපු සුදු පාට වහලක් සහිත, සුදු පාට රෝද සහිත, සුදු පාට අසරුවෙක් විසින් පරිහරණය කරන අශ්ව රථයක නැගිලා. ඉතින් මුළු සර්වාංගයම නැත්තම් මුළු පරිසරයම සුදු පාටයි. ඒ රථයත් අශ්ව රථයත් සම්පූර්ණයෙන්ම සුදු පාටයි. ඇතුලේ ඉන්න මිනිස්සුයොත් සුදු පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙලා තියෙන්නේ. ඒ තියා ඒ අශ්වයින්ව මෙල්ල කරන්න පාවිච්චි කරලා තියෙන යෂ්ටිය පවා සුදු පාටයි. ඉතින් මේක දකින මිනිස්සු ඒ පිළිබඳව මවිතය ප්‍රසාදය පළ කරනවා. ඉතින් ඒක දකිනවා ආනන්ද සාමින් වහන්සේ. ඉතින් මිනිස්සු කියනවා මේ රථය හරියට නිකන් දිව්‍ය යානාවක් වගේ, බ්‍රහ්ම යානාවක් වගේ කියලා. ඉතින් මේ මිනිස්සු ඒ රථය සම්බන්ධයෙන් බොහොම ප්‍රසාදයෙන් කතා කරනවා. ඉතින් මේක දකින ආනන්ද සාමින් වහන්සේ පිණ්ඩපාතයෙන් පස්සේ වැඩම කළා බහකතුන් වහන්සේට මේ කාරණාව සැල කරනවා. සැල කරලා පුංචි ඉල්ලීමක් කරනවා බහකතුන් වහන්සේට පුළුවන්ද කියලා. මෙබඳු රථයක්, මෙබඳු උත්තරීතර රථයක් මේ ධර්ම විනය තුලින් පෙන්눔 කරන්න. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරන්නේ, ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං. බ්‍රහ්මයාණං ඉතිපි, ධම්මයාණං ඉතිපි, අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. එහෙම කරන්න පුළුවන් ආනන්ද, මේ අනුත්තර වූ සංග්‍රාම විජය කරන, නැත්තම් මේ කෙලෙස් සංග්‍රාමයේ ජයගැනීම සඳහා භාවිතා කරන, ඒ වගේම බ්‍රහ්ම යානාවක් බවට පත් වෙන, ධර්ම යානාවක් බවට පත් වෙන ඒ ධර්මතාවය වෙන මොකක්වත් නෙමෙයි. ඒ තමයි ආරෂ්ඨාංග මාර්ගය. වෙනත් වචන වලින් කියනවා නම් ආරෂ්ඨාංග මාර්ගයට අධිවචනයක්, සමාන වචනයක් තමයි මේ බ්‍රහ්ම යානාව, ධර්ම යානාව, එමත් නැත්නම් කෙලෙස් සටන ජයගැනීම සඳහා භාවිතා කරන අනුත්තර වූ සංග්‍රාමය සඳහා යොදන යානාව කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට සමාන වචනයක්. ඉතින් ඒ අනුව අපි මේ ආරෂ්ඨාංග මාර්ගය සම්බන්ධයෙන් දැන් දිගට කරුණු පැහැදිලි කරගෙන ගියා. ඒකේ මූලිකාංග දෙක පඤ්ඤා සික්ඛා කියන කොටසට අයත් වෙනවා. එතෙන්දී සම්මා දිට්ඨිය ගැන, සම්මා සංකප්පය ගැන අපි සාකච්ඡා කරා. ඊළඟට අපි පිවිසුණා සීල සික්ඛා කියන සීල ශික්ෂාවට. එතෙන්දී අපි කාරණා තුනක් මතක් කරගත්තා. ඒ තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඊට පස්සේ අපි පිවිසුණා සමාධි ශික්ෂාවට. සමාධි ශික්ෂාවේ එනවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා අංග තුනක්. එතකොට මුළු ආරෂ්ඨාංග මාර්ගය ගත්තොත් ඔය වගේ ශික්ෂා තුනකින් සමන්විතයි. පටන් ගන්නවා පඤ්ඤා ශික්ෂා, ඊළඟට සීල ශික්ෂා, ඊළඟට සමාධි ශික්ෂා. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ හරියටම මේ පිළිවෙලටම යා යුතුයි කියලා වගේ හැඟීමක්. මේ එකිනෙක ශික්ෂාවක් ඕනෝන්ට උදව් කරන ගතියක් තියෙනවා. සම්මා සමාධිය ගැන වුණාට අද කතා කරන්නේ අපි ඒ සම්මා සමාධියට අනිත් කාරණාත් උදව් කරනවා. දැන් ඒක තමයි අතර මේ මහා චත්තාරීසක සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා දීලා තියෙන්නේ. මේ රූප සටහනෙත් මාත් ඒ සඳහා ඒකමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨියට, සම්මා සංකප්පයට, සම්මා වාචාවට, සම්මා කම්මන්තයට, සම්මා ආජීවයට අනිකුත් අංග උදව් කරන ස්වභාවයක් තියෙනවා. සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය කියන අංග තුන මේ හැම අවස්ථාවකදීම අත්වල බැඳගෙන ගමන් කරන ස්වභාවයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සම්මා ආජීවය කියලා කියන්නේ මොකද්ද? මිච්ඡා ආජීව කියලා කියන්නේ මොකද්ද? කියන මෙන්න මේ දැනුම අවබෝධය ඒ මඟ පෙන්වීම කරන්නේ සම්මා දිට්ඨිය. ඊට පස්සේ නිවැරදි සම්මා ආජීවයක යෙදෙන්න ඊළඟට මිච්ඡා ආජීවය බැහැර කරන්න ඒ වීරය සපයන්නේ සම්මා වායාමෙන්. ඊට පස්සේ දැන් මේ වෙලාවේ තියෙන්නේ සම්මා දිට්ඨියද නැත්නම් මෙතෙන්දී අපි කියනවා නම් සම්මා ආජීවයක්ද මිච්ඡා ආජීවයක්ද කියන එන්න ඒ දැනුම ඒ මේ මොහොතේදී තියෙන්නේ මොන වගේ ස්වභාවයක්ද කියලා පෙන්눔 කරලා දෙන්නේ සම්මා සතියෙන්. ඒතර සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මෙන්න මේ අංග තුන අනිකුත් මාර්ගාංග බොහොමයකට උපකාරවත් වෙන ස්වභාවයක් තියෙනවා. දැන් අපි මේ දිනවල කතා කරන්නේ සම්මා සමාධිය සම්බන්ධයෙන්. ඉතින් සම්මා සමාධිය කියන වචනේදී බුදුරජාන් වහන්සේ නිවර්දි සමාධියක් කියන අර්ථය පෙන්눔 කරනවා. ඉතින් සමාධියක එක එක මට්ටම් ගැන වෙනත් සූත්‍රවලදී භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අපි එදා මතක් කරගත්ත සමාධි භාවනා සූත්‍රයේ සමාධි භාවනා සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. එතෙන්දී භාගතුන් වහන්සේ ඉදිරිපත් කරනවා චතස්සෝ ඉමා භික්කවේ සමාධි භාවනා. කතමා චතස්සෝ. මහණෙනි මේ සමාධිය මූලික කරගත්ත සමාධිය හරහා යන භාවනා ක්‍රම හතරක් තියෙනවා. ඒ මොනවද කියලා ප්‍රශ්නයක් නගලා භාගතුන් වහන්සේම පිළිතුරු දෙනවා. අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති. එක්තරා සමාධි භාවනාවක් තියෙනවා. ඒ සමාධි භාවනාව දියුණු කරාම මෙලෝ වශයෙන් සුව පහසු බවක් සැහැල්ලුවක් සැපයක් භුක්ති විඳ ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි ගිය සතියේ සාකච්ඡා කළා. ඇතම් සූත්‍රවල සම්මා සමාධිය වශයෙන් ඔය කොටස විතරයි පෙන්ලා තියෙන්නේ. ඒ තමයි ඇත්තටම ධ්‍යාන සතර. ප්‍රථම ධ්‍යානය, ဒုတိය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියලා පෙන්නන ඒ කාමයන් අතහැරීමෙන් හුදෙකලා වීමෙන් හිත ඇතුළතට අර ගැනීමෙන් හිතේ ඒකාග්‍රතාවයක් පැවැත්වීමෙන් කුසල ආරම්මණයක් විශේෂයෙන් නැවත නැවත හිත යෙදවීමෙන් ඒ තුළම හිත රැඳවීමෙන් හිතේ ඒ හරහා පහළ වෙන ප්‍රීතිය ප්‍රමෝදය සැපය ඒකාග්‍රතාවයේ මුල් කරගෙන ඒ යම්කිසි කෙනෙක් භුක්ති විඳින ඒකාග්‍රතාවය උතර සමාධියක් බවට පත් වෙනවා. ඒකම තවදුරටත් දියුණු කළා යම්කිසි කෙනෙක් ආලෝක සංඥාව නිතර වඩලා ඒක බහුලීකృత කිරීමෙන් අනිත් අයට නැති එක්තරා අන්දමකින් කියනවා අභිඥා මට්ටමක් උපදවා ගැනීමක් ගැන දෙවන සමාධි භාවනාවෙන් භාගතුන් හන්සේ පෙන්눔 කරලා තියෙනවා. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති කියලා ඒ අඳුරේ පවා දැක්මක් ලබා දෙන එබඳු දිබ්බ චක්කු ඥානය උපදවා ගන්න පුළුවන් සමාධි භාවනාවක් තියෙනවා කියලා ඊට පස්සේ දේශනා කරලා තියෙනවා. ඒතර මේ කතා කරලා තියෙන අංග දෙකම නැත්තම් මේ පැති දෙකම ගත්තහම සමත මුහුණුවරක් තියෙනවා. පළවෙනි කොටසෙදි තියෙන සමතයක් හිතේ ඒකාග්‍රතාවයේ මූලික කරගෙන යන ගමනක්. දෙවෙනි කොටසේ තියෙන්නේ ඒකම වඩා වර්ධනය කළා උපදවාගත්ත කුසලතාවයක්. ඒතර මේ පැති දෙකම සමත පූර්වංගම සමතය මූලික කරගත්ත උපක්‍රම කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ එන කොටස් දෙක විපස්සනාවට බරයි. විපස්සනාව මූලික කරගත්ත ක්‍රම දෙකක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි මේ දෙක ගැන අද ටිකක් අවධානය යොමු කරොත් බුදුරජාන් වහන්සේ තුන්වෙනිව ප්‍රකාශ කරනවා අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. මහණෙනි එක තවත් සමාධි භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ තමයි එබඳු භාවනා ක්‍රමයක් දියුණු කිරීම තුළින් සතිය සම්පජඤ්ඤය තව තව හොඳට දියුණු වෙලා එනවා. දැන් මේ පිටු තුන දන්නවා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කාරණා කීපයක් මතක් කරනවා. පළඟම් බඳලා වාඩි වෙලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා ඒ කරන තමන් හුදෙකලාව ඒ කරන භාවනාවේදී ඉදිරියෙන් තියාගත යුතු කරුණු කීපයක්. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා ඒ නිකන් අපි පවත්වා ගත යුතු මානසික වාතාවරණය වටපිටාව ගැන යම්කිසි විස්තරයක් එනවා. එකක් තමයි හොඳ කෙලෙස් තවන වීරයක් සහිතව කටයුතු කිරීම. අනිත් එක තමයි එලඹ සිට සිහියෙන් වාසය කිරීම. ඊට පස්සේ ඒ එලඹ සිට සිහිය පවත්වන්න මූලික වෙච්ච ඒ අරමුණු දිහා හොඳට විමසිල්ලෙන් බලමින්, ඒවා හොඳට පරීක්ෂණයට භාජනය කරමින්, ඒවායේ ස්වභාවය, යථා ස්වභාවය, ඒවායේ චර්යාව, හැසිරෙන ආකාරය තේරුම් ගන්න දරන ඒ උත්සාහය සම්පජානෝ. ඒතර මෙන්න මේ සම්පජානෝ කියන ගුණය තමයි ඇත්තටම ප්‍රඥාවක් වඩා ගැනීම සඳහා මූලික වෙන්නේ. නිකං අපි අරමුණක් තුළ සතිමත් වීම තුලින්ම සම්පජඤ්ඤය දිනු වෙන්නේ. අපි මුලදී හිතට යම්කිසි මඟ පෙන්වීමක්, හිත යොමු කිරීමක්, බුදුරජාණන් වහන්සේගේ දහම අහලා ඒ අනුව කමඨහන පිරිසුදු කරගෙන ඒ අනුව අපේ හිතින් ඒ වැඩේ ගැනීමක්, සතිමත් වෙච්ච හිතින් ඒ තව ඊළඟ පියවරක් වශයෙන් මේ සම්පජඤ්ඤයට යොමු කිරීමක් අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ හිත හොයලා බලන්නේ මොකද්ද මෙතන ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ කියලා. මේ අරමුණේ යථා ස්වභාවය මොන වගේද කියලා. අන්න ඒ බඳු හිතකට තමයි එතකොට ඒ අරමුණ ක්‍රියාත්මක වෙන හැටි, පවතින හැටි, වෙනස් වෙන හැටි, කැඩෙන බිඳෙන හැටි, නැත්නම් ඒ තනි අරමුණක් නෙමෙයි තවත් මෙතන අරමුණු රසක් තියෙනවා කියන වගේ කාරණා මේ සියල්ල වැටහෙන්නේ අර හොඳට හොයලා බලන විමසිලිමත් සිතට. එතකොට දැන් මේ සතිය ඊට පස්සේ සම්පජඤ්ඤයත් එක්ක තමයි අත්වල් බැඳගෙන යන්නේ. සති සම්පජඤ්ඤය කියලා ඒ නිසා ඒ යුගලයට තනි වචනයක් වශයෙන් නිකම් පෙන්නුම් කරනවා. එතන එතකොට සතියක් තියෙනවා. ඒ වගේමයි සම්පජඤ්ඤයක් තියෙනවා. දැන් එතකොට සතිය සම්පජඤ්ඤය සහිත ගමනක් තමයි අපිට කියන්න පුළුවන් සාර්ථක ගමනක් කියලා. මේ පිළිබඳව සමහර වෙලාවට මතක ඇති සති සම්පජඤ්ඤ සූත්‍රය කියලාත් සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ අටක නිපාතේ. ඉතින් ඒ සූත්‍රය මුල් කරගෙන තමයි අපි මේ ඇත්තටම ඉරිදා ධර්මදේශනා මාලාව ආරම්භ කළෙත්. පටන් ගනිද්දිම අපි සාකච්ඡා කළේ සති සම්පජඤ්ඤ සූත්‍රය. මේ ධර්මදේශනා මාලාව අපේ වෙබ් අඩවියේ තියෙනවා. මේ පිටුතුරට ඒ ධර්මදේශනාවත් අහුන්カン දීලා බලන්නත් පුළුවන්. ඉතින් එතකොට මේ නිවරදී භාවනාවකදී ඒ සති සම්පජඤ්ඤය මූලික කරගෙන යන ගතියක් තියෙනවා. සති සම්පජඤ්ඤය වැඩෙනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා ඒ තැනත්තාට බයලජ්ජාව දෙක දියුණු වෙනවා. හිරියොතප් දෙක දියුණු වෙනවා. කලින් වගේ වැරද්දක් කරන්න බෑ. හිතාමතා නරක දෙයක් කරන්න බෑ. ඒ වෙනුවට එයා දැන් යහපතට නැඹුරු වෙනවා. තමන් අකුසලයෙන් අයින් වෙලා කුසලයේ වෙතට නැඹුරු වීමක්, ඒ වෙනුවෙන් ඇති කරගත්ත එක්තරා අන්දමක කැමැත්තක්, අකුසලය බැහැර කරන ගතියක්, කුසලය තුල යෙදෙන ගතියක් එතනත් අතුල තියෙනවා. ඉතින් මේ විදිහට බැලුවාම සති සම්පජඤ්ඤයෙන් යන ගමන දිග ගමනක් අරගෙන යනවා. ඊට පස්සේ තමයි යාට බයලජ්ජාව ඇති වෙලා, බයලජ්ජාව වර්ධනය වෙලා, බයලජ්ජාව හරහා ත්‍රිවිධ සුචරිතයකට යා යොමු වෙන්නේ. දැන් යා කයින් වචන කයින් වැරද්දක් කරන්නෙත් නෑ, වචනයෙන් වැරද්දක් කරන්නෙත් නෑ, මනසින් වැරද්දක් කරන්නෙත් නෑ. ඒ කියන්නේ යා සෑහෙන දැන් සිල්වත් වෙලා. එහෙමනම් නිවරදී සති සම්පජඤ්ඤයක් දිනු කරනවා නම් ඒකේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් ඒතනත්තා තුළ යම්කිසි හික්මීමක් ඇති වෙන්න අවශ්‍යයි. ඉතින් යම්කිසි කෙනෙක් සතිය දිනු කරනවා කියලා අවුරුදු ගණන් කරලා ඒතනත්තා තුළ හික්මීමක් ඇති වෙලා නැත්නම් ඒ කියන්නේ නිවරදිව යා ඒ සතියට සම්පජඤ්ඤය එකතු කළා, ඒ නිවරදි මාවතට තමන්ගේ භාවනාව ප්‍රතිපදාව හරවගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවරදි සති සම්පජඤ්ඤය දිනු කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන ඒ යම් යම් ප්‍රතිඵල අපිට භුක්ති විඳ ගන්න ලැබෙන්න ඕනේ. එකක් තමයි හිරියොතප් කියන දේ. පය මේ පාපයක් කිරීම කෙරෙහි තියෙන බය ලැජ්ජාව. ඒ නිසාම පව්වත් කරන එක නතර වෙනවා. පව් කරන එක අඩු වෙනවා. ඒ වෙනුවට යහපතක් කරනවා. කුසලයේ හැසිරෙනවා. ඒතර ඒ කටයුත්ත එහෙනම් සාර්ථක වෙන්න ඕනේ නිවරදිව සති සම්පජඤ්ඤය වඩනවන. ඊට පස්සේ බය ලැජ්ජාව දිනු වෙනවා කියලා කියන්නේ ඊළඟට තියෙන ත්‍රිවිධ සුචරිතය කියලා පෙන්වන මට්ටමට එන්න ඕනේ. දැන් යා කලින් කයෙන් විවිධාකාර දුෂ්චරිතවල යෙදුණා නම් ඒ දුෂ්චරිතවලින් බැහැර වෙලා දැන් එයා සුචරිතෙහි යෙදෙන්න පටන් ගන්නවා. වචනය ගැන ඒතරම් සැලකිලිමත් උනේ නැහැ. බොහොම රළු පරළු වචන පාවිච්චි කරා. එහෙමත් නැත්නම් පරුස වචන පාවිච්චි කරා. කේලම් කිව්වා, බොළු කිව්වා. නමුත් දැන් සති සම්පජඤ්ඤයේ දිනු වේගෙන යනවා නම් එයාගේ හිතේ ඒ කොටස් අතහැරිලා ඒකේ වරද තේරුම් අරගෙන ඒවා මගහරවගෙන ඒ වෙනුවට ඇත්ත කතා කරන්න, බිඳවනවා වෙනුවට එකතු කරන අදහසක් කතා කරන්න, සාමයක් ඇති කරන දෙයක් කතා කරන්න, ඊළඟට මූර්ධ වචනයක් කතා කරන්න, තේරුමක් ඇති දෙයක් කතා කරන්න එතනත්තා උත්සාහවන්ත වෙනවා. තේ කියන්නේ අන්න සති සම්පජඤ්ඤය හරහා ආපු නිවැරදි ගමනක් තියෙනවා. ඊට පස්සේ ඊළඟට එනවා මානසික සුචරිතය කියන එක. එතකොට තමයි අන්න මනසක් දැන් තවදුරටත් හික්මා ගන්න එතනත්තර ලොකු උවමනාවක් ඇති වෙන්නේ. ඒ සඳහා තමයි දැන් ඉදිරියට තව තව මේ මනසේ තියෙන විවිධාකාර දුර්වලතා තේරුම් ගනිමින්, අකුසල් තේරුම් ගනිමින්, තමන්ගේ හිතේ තියෙන ආසව අනුසය ධර්මයන් තේරුම් ගනිමින් ඉස්සරහට යන ගමනක් සඳහා එතනත්තා උත්සාහවත් වෙන්නේ. දැන් එතකොට එහෙමනම් සති සම්පජඤ්ඤය දිනු කරනවා කියන එක අතිශය වැදගත් වෙනවා. එතකොට මේ සති සම්පජඤ්ඤය දිනු වෙමින් යන මාර්ගයකදී තමයි ඊළඟට අපිට මේ භාගතුන් වහන්සේ සමාධි භාවනා සූත්‍රයේදී ඉදිරිපත් කළා තියෙන ඒ ආශ්‍රවයන් දුරු කරන සමාධියක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට සති සම්පජඤ්ඤය දිනු කරන්න පුළුවන් භාවනා ක්‍රමයේ වශයෙන් මෙතෙන්දී මේ සමාධි භාවනා සූත්‍රයේදී ඉදිරිපත් කළා තියෙන කොටස ගැන පොඩ්ඩක් අවධානය යොමු කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද පික්කවේ භික්කුණෝ විදිතා වේදනා උපජ්ජಂತಿ විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං ගච්ඡanti විදිතා සංඥා උපජ්ජන්ති විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං ගච්ඡanti විදිතා විතක්ඛා උපජ්ජන්ති විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං ගච්ඡanti අයම් භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. දැන් එතකොට අපිට තේරෙනවා මෙතන හොඳ දැනුවත් බවක් සහිත බව තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. දැන් වෙන සරලව මේක කියලා දෙනවා නම් මේකෙන් කියවෙන්නේ යාට දන දන තමයි යම්කිසි වේදනාවක් කයේ වෙන්න පුළුවන් හිතේ වෙන්න පුළුවන් පහළ වුණා නම් පහළ වෙන්නේ. විදිතා උපජ්ජಂತಿ කලින් තිබුණේ නැහැ මොකක් හරි අපි හිතමු දුක් වේදනාවක් දැන් ඔන්න කයේ දුක් වේදනාව පහළ වෙන බව යාට ඉක්මනටම දැනගන්න පුළුවන්. පහළ වෙනකොටම දැනගන්න පුළුවන් උපදිනකොටම දැනගන්න පුළුවන්. ඊළඟට ඒක පවතින කොටත් ඒ ආකාරයට යාට හොඳට දැනගන්න පුළුවන්. ඊළඟට ඒක දුර වෙලා ශය වෙලා නැති වෙලා යනකොටත් ඒකත් දැනගන්න පුළුවන්. දැන් එතකොට මේක බැලුව බැලමට පේන්නේ මේක නිකන් වේදනානුපස්සනාවෙන් පටන් ගත්ත ගතියක්. නමුත් ඉතින් මේකටම කායනුපස්සනා කොටසත් එකතු කරගන්න පුළුවන්. අපි මූලික කරගත්තේ ධාතු ස්වභාවයක් නම් ඒ ධාතු ලක්ෂණවල සැසිරීම නම් අපි බලබලා ඉන්නේ හදි සම්පජඤ්ඤය දිනු වෙනකොට ඒ ධාතු ලක්ෂණවල හට ගැනීම ඒවායේ විපරිණාමය ඒවා දුරු වී ෂය වී නැති වී යාම කියන මෙන්න මේ අවස්ථා තුන ඒ තනත්තාට හොඳට දැනගන්න පුළුවන් සති සම්පජඤ්ඤය වැඩෙනකොට ධාතු මනසිකාරයක් වැඩෙනකොට. ඊට පස්සේ වේදනාව ගැන කියනවා නම් ඒත් එහෙමයි. සාමාන්‍යයෙන් වේදනාව තුන් ආකාරයකින් පෙන්වනවා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා. ඒ කියන්නේ සැප වේදනා දුක් වේදනා නොදුක් නොසුව වේදනා කියලා. එතකොට මේ කොයි ආකාරයේ වේදනාවක් වුණත් පහළ වෙනකොටම දැනගන්න පුළුවන් ගතිය එන්නේ සතිය සම්පජඤ්ඤය දිනු වුණාම. ඊළඟට ආයේ හිත වෙන අරමුණකට දාන්න නැතුව වික්ෂිප්ත කරගන්න නැතිව හිත විසිරුවා ගන්න නැතිව ඒ හටගත්ත වේදනාව දිහා ටික වේලාවක් බලන් ඉන්න පුළුවන්කම. දිගට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්කම. එන්නේ ඔන්න සති සම්පජඤ්ඤය හොඳට දිනුනහම. ඊට පස්සේ තමයි තේරෙන්නේ දැන් ඔන්න වේදනාව පහළ වුණා ඒක දැන් ටික වෙලාවක් පැවතුණා ඒක දැන් ඔන්න ෂය වීගෙන යනවා අඩු වීගෙන යනවා දුර්වල වීගෙන යනවා. ඉතින් ඒකත් හොඳින් දැනගන්න පුළුවන් වෙන්නේ අර දිගට හොඳට සතියෙන් සම්පජඤ්ඤයෙන් හොඳ විමසිල්ලෙන් ඒක දිහා බලාගෙන ඉන්න තැනත්තර යෝගාවචරයට. ඒතර වේදනානුපස්සනාවේදීත් ඒ බඳු වර්ධනයක් සිද්ධ වෙනවා. හොඳට විවිධ තැන්වල කයේ වේදනා පහළ වෙනවා, සැප වේදනා පහළ වෙනවා, දුක් වේදනා පහළ වෙනවා, උපේක්ෂා වේදනා පහළ වෙනවා. ඒ පහළ වෙන වේදනාව දිහා හොඳට දැනුවත් වෙන්න, ඒක ගැන විමසලා බලන්න මේ යෝගාචරයට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතකොට එහෙම පුළුවන්කම ලැබෙන්න තව තව සති සම්පජඤ්ඤය දිනු වෙන්න. සමහරලාට මෙතන තියෙන්නේ තනි වේදනාවක් නෙමෙයි, මෙතන නිකන් වේදනා පොකුරක් මේ තියෙන්නේ. ඒ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් තමයි මේ අපි අත්දකින්නේ කියලා වගේ අවබෝධයක් පවා එන්න පුළුවන්. මොකද අපි අපේ හිතේ සියුම් බවක් නැත්තම් සතිය තීව්‍ර වෙලා නැත්තම් තියුණු වෙලා නැත්තම් අපිට ඒ තරම් විස්තර තේරෙන්නේ නැහැ. ඔන්න ඒ විස්තර බලන එක සම්පජඤ්ඤයට අයිති. එතකොට මෙන්න මේ සම්පජඤ්ඤය දිනු වෙන්න තමයි අපිට සියුම් ලක්ෂණ ඒ සංසිද්ධියක තියෙන විවිධ පැති පේන්න පටන් ගන්න. නැත්නම් අපි නිකන් ඔහේ මතුපිට තමයි අපේ හිත රඳවන්නේ. නමුත් පස්සේ පස්සේ ඒ අරමුණ හොඳින් විමසා බලන ඒ නැඹුරුව හරහා, ඒ උත්සාහය හරහා, ඒ ප්‍රවණතාවය හරහා තමයි එයාට පුළුවන්කමක් ලැබෙන්නේ මේ අරමුණේ විස්තර විභාග හොඳට තේරුම් ගන්න. දැන් එයා එහෙම කටයුතු කරමින් ඉන්නකොට අපි හිතමු දැන් එයාට තේරෙනවා මේ සැප වේදනාවේ තියෙන්නේ ඒ බඳුම ස්වභාවයක්, දුක් වේදනාවේ තියෙන්නේ ඒ බඳුම ස්වභාවයක්, උපේක්ෂා වේදනාවල තියෙන්නේ ඒ හා සමාන ස්වභාවයක් කියලා අන්න එයාට තේරෙනවා. දැන් මේ කොයි වේදනාවෙත් තියෙන ඒ බඳුම ස්වභාවයක්, සමාන ස්වභාවයක් කියලා. අර වේදනා කොයි එකෙත් තියෙන සමාන ලක්ෂණ වලට, ගති ලක්ෂණ වලට එයාගේ හිත නැඹුරු වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් මේ වේදනාවන්ගේ තියෙන ඒ යථා ස්වභාවය තේරුම් ගනිමින් වාසය කරද්දී තමයි අන්න එයාට තේරෙන්නේ මේ වේදනාව නැතිලා නැතිලා යනවා. මේ දිගට තියෙන දේවල් නෙමෙයි. සැප වේදනාවක් පහළ වුණාට ඒක දිගට අල්ලා හිටින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඊළඟට ඒක ෂේ වෙලා යනවා, දුර වෙලා යනවා. දුක් වේදනාවක් පහළ වෙනවා, ටික වෙලාවක් තිබුණා නැතිලා යනවා. උපේක්ෂා වේදනාවක් පහළ වෙනවා, ටික වෙලාවක් තිබුණා නැතිලා යනවා. තවත් තවත් සූක්ෂමව බලද්දී මේක මේ ටික වෙලාවක් තිබුණා නැතිලා යනවා කියන වෙනුවට මේක ඇතුලේ තියෙන මේ ඊටාම සියුම් කුඩා කුඩා වේදනා රසක නිරූපණයක් තමයි මේ සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් කියලා අපි කියන්නේ. නමුත් ඇතුලේ තියෙන මේ කුඩා කුඩා වේදනා අතිශේෂණ භංගුරයි. බොහොම සීග්‍රයෙන් ඇතේලා නැතේලා යනවා කියන කාරණාව හොඳට කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට ඒ තනත්තාට දැනුවත්වමයි එහෙමනම් මෙන්න මේ වේදනාවේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. හොඳ අවධානයෙන් ඉන්නවා, විමසිල්ලෙන් ඉන්නවා, ඒකාග්‍රතාවයක් පවත්වනවා. එබඳු ඒකාග්‍රතාවයකට, සතිමත් භාවකට, සම්පජඤ්ඤයකට එහෙමනම් මෙන්න මේ වේදනාවන්ගේ යථා ස්වභාවය වැටහෙන්න ගන්නවා. එතකොට එයාට මග හරවලා, එයාගෙන් මග හැරිලා එහෙමනම් කිසිම වේදනාවක් පහළ වෙන්න හැකියාවක් නැහැ. මේ කියන්නේ අන්න හොඳට සති සම්පජඤ්ඤය දිනුවලා තියෙනවා. අනිත් පැත්තෙන් මෙතන සඳහන් කරනවා විදිතා සංඥා උපජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්බත්තං ගච්ඡන්ති. විවිධ සංඥාවන් අපි දන්නවා. සාමාන්‍යයෙන් අපේ හිතේ විවිධාකාර සංඥා පහළ වෙනවා. විවිධාකාර රූපාකාරයෙන් සමහරවිට යම් යම් ලකුණු පහළ වෙනවා. අපි හිතමු අපි යම් සිත් දැකපු කෙනෙක් ඉන්නවා. ඒ දැකපු කෙනා නැවත දකින්නකොට මේ අහවලයි කියලා හඳුනාගන්නේ ඔන්න ඒ සංඥා හරහා. ඒ එක එක්කෙනාට වෙන් කරගත්ත ලකුණු, සලකුණු, කුඩා නිමිති, අනුනිමිති රසක් අපේ හිතේ ගබඩා කරගන්නවා සංඥා වශයෙන්. ඊට පස්සේ විවිධාකාර ශබ්ද සංඥාත් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි බල්ලෙක් කෑ ගහනකොට ඒ තේරුම් ගන්නවා මේ බල්ලෙක් කෑ ගහන්නේ කියලා. කපුටෙක් කෑ ගහනකොට තේරුම් ගන්නවා මේ කපුටෙක් කෑ ගහන්නේ කියලා. ඒ වගේ මේ සංඥාවල, ශබ්ද සංඥාවල වෙනස්කම් තියෙනවා. මේ විදිහටම ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා මේ විදිහට තියෙනවා. ඊටත් එහා ගිහිල්ලා රාගය නිරූපණය කරද්දී රාග නිශ්චිත සංඥා, ඊළඟට ද්වේෂයක් නිරූපණය වෙද්දී ඒ ද්වේෂයට ලක් වෙච්ච තැනත්තා මූලික වෙච්ච ඒ පටිඝයට මූලික වෙච්ච සංඥා. ඉතින් මේ විදිහට සංඥා රසක තමයි අපේ හිත කටයුතු කරන්නේ. එතකොට දැන් භාවනාවකින් මේ සංඥාවල තියෙන ප්‍රබලත්වය, සංඥාවලින් අපිව මුලා කරන ස්වභාවය පොඩ පොඩ අඩු කරන ගතියක් තියෙනවා. දැන් කලින් නම් හරියට නිකන් හැඩි වෙලා තිබිච්ච ගෙදරක් වගේ බොහොම අපි ලෙවලට තැන තැන බඩු දාලා තිබිච්ච අවුල් සහගත තැනක් වගේ තමයි අපේ හිතත්. පස්සේ නිවැරදිව විපස්සනාවක්, සමතයක් වඩනකොට තමයි ඒ හරියට නිකන් බඩු ටික පිළිවෙලකට තිබ්බා ඇහුරුවා වගේ අපේ හිතෙත් හොඳට කලෙලියක් එන්නේ. හොඳට ඈත මෑත පේන ගතියක්, විනිවිද යන ගතියක්, ඉඩකඩ සහිත ගතියක්, සැහැල්ලු ගතියක්, පැහැදිලිව පෙනෙන ගතියක්, පැහැදිලි බවක් අපේ හිතේ ගොඩනැගෙන්නේ. එතකොට මෙන්න මේ සති සම්පජඤ්ඤයේ දියුණු වෙලා අපි මේ සංඥා කෙරෙහි එක්තරා අන්දමින් විරක්ත භාවයක් ඇති කරගත්තාම, දැන් සංඥා කෙරෙහි විරක්ත භාවයක්, ඒවට ඇලෙන්නේ නැහැ, ඒවා මම මගේ කරගන්න යන්නේ නැහැ, ඒවා සංඥා කියලා හුදෙක්ම සංඥා කියලා හඳුන ගන්නවා. එතකොට අන්න අපි සංඥාවලට ලොකු තැනක් දෙන්නේ නැහැ. සංඥාවලට තැනක් නොදීම හරහා අන්න සංඥා වියැකෙන්න පටන් ගන්නවා. සඤ්ඤා වියලී යන්න පටන් ගන්නවා. සඤ්ඤා බොඳ වී යන්න පටන් ගන්නවා. ඒවට දැන් අපි වටිනකමක් දෙන්නේ නැහැ. වැදගත්කමක් දෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන සම්මා සංඥා විරත්තස්ස න සම්ති ගන්ථා. යම්ස කෙනෙක්ගේ ඒබඳු ප්‍රතිපදාවක් නම් තියෙන්නේ. මේ 15 වෙන සංඥා ඔස්සේ ගිහිල්ලා කතන්දර ගොත ගොතා ප්‍රපංච කර කර ඉන්නවා වෙනුවට මේ හුදෙක් සංඥාවක් කියලා තේරුම් අරගෙන ඒක අතහැරලා දාන ගතියක් නම් ඒ තැනත්තාගේ හිතේ තියෙන්නේ. එහෙමනම් කෙලෙස් ගැට ගැහෙන්න ඒ හිතට හැකියාවක් නැහැ. අපි කතන්දර ගොත ගොතා අරවා කල්පනා කර කර මේවා කල්පනා කර කර දිගට දිගට වික්ෂිප්ත භාවයක් කරා යන්නේ ওই සංඥාවලට ලොකු වටිනකමක් දීලා. සංඥාවලට පුජ්‍යලේ පුජ්‍යලත්වයක් ආරෝපණය කරලා. නමුත් අපි එහෙම කරන්නේ නැතුව මේ වෙලාව හුදෙක් සංඥා කියලා හඳුන ගන්නවා නම් අර දිග ගමනක් යන්නේ නැහැ. මේ වෙනකොට සංඥා හැලෙන්න ගන්න. සංඥා බොඳ වෙලා ෂය වෙලා යන්න ගන්න. දැන් තමයි යන්න හිතේ කලෙලියක් එන්නේ. හරියට නිකන් මේ ගඟක පාසි ඉවත් කළාම ඒ වතුර ටික හොඳට පේන්න ගන්නවා වගේ තමයි අපේ හිතේ පිරිසුදු බව මතුවලා එන්නේ ඔන්න ඔය සංඥා ටික අයින් වුණාම. එතකොට දැන් සංඥාවක් පහළ වෙනකොටම එයාට ඒක දැනගන්න පුළුවන්. හිතේ ඉඩකඩ සහිතයි, තිබුණේ බොහොම පිරිසුදු හිතක්. මෙන්න මේ පිරිසුදු හිත ආයෙත් ගිහිල්ලා ඔන්න මොකක් හරි සංඥාවක් පැටලුණා, පැටලෙනවා, සංඥාවක් හට ගන්නවා කියලා අන්න ඒ තැනත්ත හඳුන ගන්නවා. හැබැයි ඉතින් ඒ සතිමත් බවින් හොඳට සම්පජඤ්ඤය යොදලා මේ නිවරදිව හඳුනා ගැනීම නිසා අපි යාට උදව් කරන්න නැතුව, අනුග්‍රහ කරන්න නැතුව සිටියොත් ඔන්න ඒ සංඥාව දුර වෙලා යනවා. අබ්බත්තං ගච්ඡanti. එතකොට මෙයා දැනුවත්ව තමයි මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. දැන් හොඳට සති සම්පජඤ්ඤයෙන් යුක්ත හිත ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට ඔන්න හිතේ හටගන්නා විවිධ සංඥාවන් ඒවා පවතින ආකාරය, වෙනස් වෙන ආකාරය, ෂේ වෙලා, දුර වෙලා යන ආකාරය හොඳටම දකින්න. ඊට පස්සේ පෙන්නනවා විදිතා විතක්කා උපජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්බත්තං ගච්ඡanti. දැන් හිතේ යම් යම් විතර්ක පහළ වෙනවා. හිතේ යම් යම් සිතුවිලි පහළ වෙනවා. යම් යම් අරමුණු උදෙසා අපේ හිත ගමන් කරනවා. අතීතය හා සම්බන්ධයෙන් අරමුණකට ගමන් කරනවා. අනාගතය හා සම්බන්ධ බලාපොරොත්තුවකට, ප්‍රාර්ථනාවකට ඔන්න ගමන් කරනවා. සැලසුම් කරන්න ඔන්න හිත ගමන් කරනවා. ඒ සඳහා හිත යොමු වෙනවා, නැඹුරු වෙනවා. එතකොට මෙන්න මේ නැඹුරු වීම, හිතේ ඒ අරමුණට නැංවීම හොඳට තේරෙන්න නම් ඔන්න සති සම්පජඤ්ඤය දියුණුලා තියෙනවා. එහෙම නැත්තම් ඉතින් අපිට වෙන්නේ මෙලෝ සතියක් නැහැ, සම්පජඤ්ඤයක් නැහැ. හිත ඔහෙ කැමැති කැමැති අරමුණු ගන්නවා. අපි ඒව පස්සේ වහලෙක් වගේ දුවගෙන යනවා. අපි දන්නේ නැහැ මේ හිත අපිව අරගෙන යනවා කියලා. එහෙම නැත්තම් අපි අපේ හිත ගන්න ඒ කෙලෙස් අරමුණු වලට අපි වහලෙක් වෙලා කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් සති සම්පජඤ්ඤය දියුණු වෙන්න තමයි මේ හිත නටන නාඩගම අපිට තේරෙන්න පටන් ගන්න. එයාගේ තියෙන කෙලෙස් බරිත බව නිසා, රාග ద్వේෂ මෝහයන්ට තියෙන ඇල්ම නිසා, ඒවැයේ බලපෑම නිසා අපිට විවිධ අරමුණු හට ගන්නවා. ඒ හටගන්න අරමුණේ මෙයා ගිහිල්ලා බැඳෙනවා. ඒතර මෙන්න මේ ක්‍රියාකාරීත්වය දකින්න හිත අරමුණක් කෙරෙහි නැඹුරු වෙන හැටි, අරමුණක් වෙත පැන ගන්න හැටි, අරමුණක් උඩට පැන ගන්න හැටි, ඒ අරමුණේ හැසිරෙන හැටි, ඒකෙන් රස විඳින හැටි, ඒකෙන් අභිනන්දනය කරන හැටි, රස විඳිමින් ඒ ගැනම කතා මවමින් ඒ තුලටම බැහැගෙන ඉන්න හැටි ඔන්න යෝගාචරයට තේරෙන්න පටන් ගන්නවා. හිතේ ක්‍රියාකාරීත්වය දැන් එයාට වැටහෙන්න පටන් ගන්නවා. ඒතර මේ කතා කරන්නේ ටික ටික දැන් අපි මේ විපස්සනාවක් කතා කරන්නේ. දැන් එතකොට ඒ නිවරදිව මේ හිතේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න නම් දියුණු වෙච්ච සතියක් සම්පජඤ්ඤයක් අවශ්‍යයි. සතිය දුර්වල නම් මොකද වෙන්නේ? අපිට හොරාවට මේවා පහළ වෙලා අපිව වහල් භාවයේ යොදවා ගන්නවා. සතිය දියුණු නම් ඒ විදිහට කරන්න හැකියාවක් නැහැ. මොකද අපි ඉන්නේ හොඳ සතිමත් බල කඳවුරක. ඒ බල කඳවුර හොඳට ශක්තිමත්. ඒ නිසා ඒ පහළ වෙන කෙලෙස් සතුරන්ට අපිව මැඩපවත්වන්න බෑ. අපි ඊට වඩා ශක්තිමත්. සතිමත් බල කඳවුරේ ඉඳගෙන තමයි අපි ඒ දිහා දකින්නේ. අපේ තියෙන ශක්තිය නිසාම අන්න ඒ පහළ වෙන විවිධ කෙලෙස් ඡය වෙලා යනවා, දුර වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම චිත්තානුපස්සනාවක් කරන්න නම් මෙන්න මේ සතිය සම්පජඤ්ඤයේ දියුණු කර ගැනීම අත්‍යවශ්‍යයි කියන කාරණාව ආනාපාන සති සූත්‍රයේදී මතක් කරලා තියෙනවා. නාහම් භික්ඛවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. ආනාපාන සති සමාධින් වදාමි කියලා බුදුරජාන් වහන්සේ එක්තරා අන්දමකින් පුංචි අනතුරු ඇඟවීමක් කරනවා. අපි චිත්තානුපස්සනාවකට පිවිසෙනවා නම් අපි සතුව හොඳට හැදිච්ච සතියක් සම්පජඤ්ඤයක් පැවතීම අවශ්‍යයි. ඉතින් ඒක හදාගන්න වෙන්නේ ඇත්තම කායානුපස්සනාවකින්, වේදනානුපස්සනාවකින්. කායානුපස්සනාවකින් හොඳට හැදිච්ච සතියක් සම්පජඤ්ඤයක් සහිතව අපි කටයුතු කරමින් යනකොට ඉබේටම වගේ හිත දිහා බැලෙනවා. ඒක ස්වාභාවිකයි. ඒ නිසා අපි ආයේ අමුතුවෙන් චිත්තානුපස්සනාවක් කරනවා කියලා ලෑස්ති වෙනවා වෙනුවට ඒ අපි කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ නිරත වෙමින් ඉන්නකොට ඉබේටම මේ හිත දිහා බැලිලා දැන් හිත දිහා බලන්න ලොකු කැමැත්තක්, ඒක උදේ නැගිට්ට වෙලේ ඉඳන් රාත්‍රියේ නිඳට යනකම හිත දිහා බලන ගතියක් අපි තුල වැඩෙනවා නම් ඒ කියන්නේ අපේ භාවනාව නිවැරදිව බොහොම ස්වාභාවිකව ඒ වගේ බොහොම නිරෝගීව වැඩෙන භාවනාවක් කියලා කියන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ එතකොට මෙන්න මේ සති සම්පජඤ්ඤය දියුණු වෙන භාවනාව හැටියට එහෙමනම් මේ අපි අර සතිමත් වෙච්ච අරමුණ දිහා හොඳින් විමසා බැලීම කියන එක තමයි එහෙනම් මේ මතු කළ දීලා තියෙන්නේ. කායනුපස්සනාවේදී මේ අරමුණ දිහා හොඳින් බලනවා. ආස්වාසය දිහා හොඳින් බලනවා. ඒක දිගද කෙටිද උණුසුම්ද සිසිල්ද කොයි නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ කොයි මාස්පුඩුවෙන්ද පිට වෙන්නේ කොතනද ස්පර්ශ වෙන්නේ මෙතන මොනවන ධාතු ලක්ෂණද තියෙන්නේ කියලා ඔන්න අපි ඒකේ ගැන යම්කිසි නිරීක්ෂණයක් විග්‍රහ කර බැලීමක් විමසිලිමත්ව බැලීමක් සූක්ෂමව බැලීමක් කරනවා. ඒතර ඒ හරහා අන්න සති සම්පජඤ්ඤය දිනු වෙනවා. පිම්බීමක් හැකිලින්මක් වුණත් ඒ ආකාරයෙන්මයි. පිම්බීමක මූල ස්වභාවය, මැද ස්වභාවය, අග ස්වභාවය, ඊට පස්සේ හැකිලිම පටන් ගන්න කලින් තියෙන පුංචි විරාමය, හැකිලීමේ මුල ස්වභාවය, මැද ස්වභාවය, අග ස්වභාවය, ඊට පස්සේ ඊළඟ පිම්බීම පටන් ගන්න කලින් තියෙන පුංචි විරාමය. එතකොට මෙන්න මේ සියලු කාරණා විස්තර දැනගන්න උත්සාහවන්ත වීම හරහා තමයි එhmenනම් මේ සති සම්පජඤ්ඤය තව වැඩිලා වර්ධනය වෙලා තීව්‍ර වෙලා ඉන්නේ. ඒ වගේමයි වේදනානුපස්සනාවක්, ඒ වගේමයි චිත්තානුපස්සනාවක්. චිත්තානුපස්සනා මට්ටමකදී තමයි මේ එතකොට හිතේ පහළෙන විවිධ විතර්ක, විදාකාර සිතුවිලි හට ගන්නා ආකාරය, ඒවා පවතින ආකාරය, අපේ අනුග්‍රහය නොලැබීම නිසා ඒවා දුර්වල වෙලා ෂේවී යන ආකාරය කෙනෙකුට දැක ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කතමාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවාණං khayaය සංවත්තති. මේ ආශ්‍රවයන් ඡේවීම පිණිස හේතු වෙන ඒ නිවරදි සමාධි භාවනාව කුමක්ද? ඉද භික්කවේ භික්කු පංච උපාදානස්කන්ධේසු උද්‍යබ්බ්‍යානුපස්සී විහෙරති. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ අත්තංගමෝ. දැන් මේ විදිහට දැන් මේ ආශ්‍රවයන් ඡේවීම පිණිස උදව් වෙන ප්‍රතිපදා වශයෙන් මෙතෙන්දි ප්‍රධාන කරලා තියෙන්නේ එක අතකින් කියනවා නම් උපාදානස්කන්ධ මූලික කරගෙන. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් එහෙමනම් මේ උපාදානස්කන්ධ අරහාම පමණක්ද ආශ්‍රවයන් ඡේවෙන්නේ කියලා. එහෙම කියන්න බෑ. දැන් තවත් සූත්‍ර තියෙනවා සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම හරහා ආශ්‍රවයන් ඡේවෙන බව ප්‍රකාශ කළා. ඊළඟට සබ්බාසව සූත්‍රයේදී ආශ්‍රවයන් ඡේවෙන ප්‍රතිපදාවන් හතක් විස්තර කරලා තියෙනවා. ඊළඟට තව ගත්තොත් බොජ්ජංග ධර්ම දියුණු කිරීම හරහා ආශ්‍රව ධර්මයන් දුරු වෙන හැටි ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේදීම අපි දන්නවා ධම්මානුපස්සනාද නීවරණ පබ්බයක් හම්බ වෙනවා, බොජ්ජංග පබ්බයක් හම්බ වෙනවා, ස්කන්ධ පබ්බයක් හම්බ වෙනවා, ඊට පස්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ කොටසක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර ප්‍රතිපදාවන් මේ ආශ්‍රවයන් ඡය කිරීම සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මෙතනදී නම් මතු කළ දීලා තියෙන විශේෂයෙන්ම මේ ස්කන්ධ පහකට බෙදලා තමන් ලබන මේ අත්දැකීම බෙදලා බලලා ඒ ඒ ස්කන්ධය ඇති වෙන හැටි, වෙනස් වෙන හැටි, නැති වෙලා යන හැටි තේරුම් ගැනීම කියන එකට තමයි මූලිකත්වය දීලා කතා කරලා තියෙන්නේ. දැන් අපි ඒ ගැන ටිකක් අවධානය යොමු කළොත් දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ලබන සෑම අත්දැකීමක්ම මේ විදිහට ඕනනම් කොටස් පහකට කඩා ගන්න පුළුවන්. අපි ඒක ඇත්තටම සතිපට්ඨාන සූත්‍රය ගැන කරපු දේශනා මාලාවේ ධම්මානුපස්සනාවේදී විස්තර කළා. මේ පිංගුතුන් අලුතෙන් සම්බන්ධ වෙච්ච යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයට සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාව අහන්න පුළුවන්. ඒකේ අවසානයේදී ධම්මානුපස්සනාව විස්තර කරද්දී අපි සෑහෙන විස්තරයක් මේ ගැන කරා. ඉතින් එතකොට එතනදී අපි තුමු අපිට මේ අවස්ථාවේදී අපි යම්කිසි ආහාරයක් අනුභව කිරීමක් නම් කරන්නේ මේ සංසිද්ධිය අපිට පුළුවන් කොටස් පහකට වෙනස් වෙන් කරලා බෙදා දක්වන්න. ඒත් මේකෙදී සම්බන්ධ වෙන රූපීය කොටස් ඒ ආහාරය ගත්තොත් ඒ බාහිර ඒ රූප කොටස අපේ ඇතුළේ දැනෙන ඒ ස්පර්ශය රස දැනීම රස ඉතින් මේ ඔක්කොම ටික අය නැත්නම් මේ ඊළඟට මේ ආහාරය දැකීමදී මේ තියෙන ඒ රූප කොටස් මේ සියල්ල අයිති වෙන්නේ රූපස්කන්ධයට. ඊට පස්සේ මේ ආහාරයේ රස විඳීම මේකෙන් යම්කිසි ආස්වාදයක් ලැබෙනවා නම් ඒ තුළ අපේ ඇති වෙන ඒ සුව වේදනාව සැප වේදනාව ඒ සියල්ල අයත් වෙන්නේ වේදනාස්කන්ධයට. අර මෙන්න මේවයි ආහාර මෙන්න මේක බත් මෙන්න මේක මේ ව්‍යංජනේ මේක අර ව්‍යංජනේ කියලා අපි මේ වෙන්වෙන් වශයෙන් මේ තේරුම් ගන්න භාවිතා කරන්නේ විවිධ ලකුණු ඒ සියල්ල අන්තර්ගත වෙන්නේ සංඥාස්කන්ධයට. ඊට පස්සේ අපි මේ චේතනාපූර්වකව මේ කරන කටයුත්තේදී ඒ පහළ වෙන චේතනාවල් ඒ පහළ වෙන අපි හිතමු ඒකට ඇති වෙන ආහාරයට ඇති වෙන ආසාවන් සමහරට ආහාරය වෙනුවෙන් ඇති වෙන යම්කිසි මානක්කාරකම් සමහරාලාවට හිතේ ඇති වෙන සමහරාලාවට අනිත් අයගේ ආහාරයක් එක කරන සංසන්දනය කිරීම මේ ආහාරය තව තව ගන්න ඕනේ කියලා හිතේ ඇති කර ගන්නා විවිධාකාර සංස්කාරයන් මේ සකස් කිරීම මේ සියල්ලම අයත් වෙන්නේ සංඛාර ස්කන්ධයට. ඊළඟට මේ අවස්ථාවේදී රස දැන ගැනීම උණුසුම දැන ගැනීම සිසිලස දැන ගැනීම ඊළඟට මේ ආහාරය මුල් කරගෙනී මුල් කරගෙන කරන සිතීම් මේ සියල්ල අයත් වෙනවා විඥානස්කන්ධයට. එතකොට අපි බලුවාම සෑම අත්දැකීමක්ම මේ විදිහට කොටස් පහකට වෙන් කර දක්වන්න පුළුවන්. ඉතින් මේ කොටස් පහ අතරින් අපිට බොහොම ප්‍රකට වෙන කොටසක් සමහරවිට ඉක්මනටම හසු වෙනවා. දැන් ආහාර ගැනීම වගේ ක්‍රියාවලියකදී සමහරවිට ඔන්න අපිට අපිටම වේදනාව ප්‍රකට වෙනවා. හොඳට අපේ හිතේ අර තිබිච්ච බඩගින්න නැති වෙලා දැන් කය සුවපත් වෙනවා. කයට හරි සැප වේදනාවක් දැන් දැනෙනවා. ආහාරයේ ප්‍රණීත බව Tamanට දැනෙනවා. ඒකට සමහරවිට ඔන්න හිත ඇලෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අර වේදනා මූලික කරගත්ත ගතිය සමහරවිට ඉස්සරහට එනවා. ඒතර ඔන්න මේ වේදනාවන් අපිටම අපි මෙතන උදාහරණයක් වශයෙන් ගත්තොත් කොහොමද මේ වේදනාවන් හටගන්නේ? කලින් තිබුණේ දුක් වේදනාවක් බඩගින්නක් තිබුණේ. දැන් ඔන්න ආහාරය පොඩ පොඩ අපි අනුභව කරනවත් එක්ක ඒ බඩගින්න ඒ දුක් වේදනාව සමනය වෙගෙන යනවා. ඒ වෙනකොට තෘප්තිමත් බවක් සෑහීමකටපත් වීමක් සැපවත් බවක් ඔන්න දැන් ගොඩ නැගීගෙන එනවා. ඒතර මෙන්න මේ වේදනාවන්ගේ වෙනස් වීම යෝගාචරයට පොඩ පොඩ තේරෙන්න ගන්නවා. එමත්ත ඊට වඩා සියුම්ම කියනවා නම් දිවේ යම්කිසි ආහාරයක් ස්පර්ශ වෙනකොට කලින් නොතිබිච්ච සැප වේදනාවක් හොන දැන් හට ගන්නවා. යම්සි රසක් එයා දැන් හඳුන ගන්නවා. ඒ හරහා ප්‍රණීත බවක් අපිටම එයා හඳුන ගන්නවා. සැප වේදනාවක් එයා තේරුම් ගන්නවා. සැප වේදනාවක හට ගැනීම එයා තේරුම් ගන්නවා. ඊට පස්සේ අපිටම ඒ ආහාර පිඬ හොඳට හපනවා. එතකොටත් ඔන්න යම් යම් වේදනා පහළ වෙනවා. ඊට පස්සේ ඒ ආහාර ගුලිය අපි ඔන්න ගිලිනවා. එතකොට ඒ අර කලින් පහළ වෙච්ච වේදනාවන් ටික දැන් ක්‍රමානුකූලව ෂේ වෙලා නැති වෙලා යනවා. මේ වේදනාවන්ගේ එමත් නැත්නම් මේ වේදනා ස්කන්ධයේ හට ගැනීම වෙනස් වීම නැති වී යාම දැක ගන්න පුළුවන්කමක් දැන් මේ යෝගාවචරයට ඇති වෙලා තියෙනවා. දේව විදිහටමයි රූප රූපස්කන්ධය, ඔය විදිහටමයි සංඥා සංඛාර විඥාන ස්කන්ධ. ඒතර මේ අන්දමින් මේ විවිධ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්න පුළුවන් ගතිය. ඒතර මේ උපාදාන ස්කන්ධයක් දක්වා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ස්කන්ධයන් අර විදිහට ක්‍රියාත්මක වුණාට මොකද අපේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ඔය කුමක් හෝ ස්කන්ධයකට අපි ඇලෙන්න පුළුවන්. උපාදාන කරන්න පුළුවන්. අපි සැප වේදනාවක් විඳිනකොට ඒ වේදනාව දැන් අපි ගිහිලා උපාදාන කරගන්නවා. තව ඉල්ලන ගතියක්. ඒ වේදනාවේ ඇලෙන ගතියක්. ඒ වේදනාව උපාදාන කරන ගතියක්. මම මගේ කියා ගන්නා ගතියක්. හට ගන්නවා නම් අන්න දැන් ඒක වේදනා උපාදානස්කන්ධයක් බවට පත් වෙලා. එහෙනම් මෙන්න මේ වේදනා උපාදානස්කන්ධයක හට ගැනීම, වෙනස් වීම, අවසන් වීම. නැත්තම් ඒ වේදනාව පහළ වෙන බව ඇත්ත. හැබැයි දැන් ඔන්න හිත ගිහිලා ඒක උපාදාන කරන හැටි, ඒකත් එක්ක ගිහිලා සතුටු වෙන හැටි, අන්න ඒවා මේ යෝගාවචරය තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගන්න එයාට පුළුවන් නම් ඒ උපාදාන වළක්වන්න, උපාදාන කරන්නේ නැතිව ඉන්න, ඒ වෙනුවට හිත සරලව තියාගෙන ඉන්න, ඒ වෙනුවට හිත සංස්කාර ගොඩනගා ගන්නෙ නැතිව ඉන්න, හිත අර කලින් තිබිච්ච පැහැදිලි උපේක්ෂා බවක් තුල පවත්වන්න. එයාට පුළුවන් නම් අර වේදනා ස්කන්ධය හරහා කෙලස් පහළ වීම සිද්ධ වෙන්නේ නැහැ. අපි අසතියෙන් නම් කටයුතු කරන්නේ කෙලස් පහළ වෙනවා, ඒකේ අපි ලෝලත්වයකටපත් වෙනවා, ඒ තුල බැහැ ගන්නවා, ඒ හරහා ඔන්න අපි අපේ හිතේ එක්තරා අන්දමකින් කෙලස් වැඩෙනවා. දැන් අපි එහෙම නෙමෙයි, සති සම්පජඤ්ඤයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. ඒතකොට හොඳට මේ වේදනාවක පහළ වීම තේරෙනවා. අපේ හිතත් ගිහිලා ඒවා උපාදාන කරන්න හදන හැටි තේරෙනවා. අපි හැබැයි ප්‍රඥාව පාවිච්චි කළා උපාදාන නොකර ඉන්න. හිත උපාදාන කළොත් ඒ උපාදානයෙන් බේර ගන්න, උපාදාන නොකර ඉන්න තත්වයකට පත් කර ගන්න. ඒතර ඔය තත්වය ඇත්තටම ආහාරයේ රස දැනුණට රස උපාදාන කරන ගතිය, ඒ රසය තුල හිත බැහැගන්නේ නැති ගතිය, ඒ රසය තුලින් රාගයක්, කෑදරකමක්, ආසාවක් ඇති කරගන්නේ නැතිව හුදෙක් මේ තමන්ගේ බඩගින්න නිවා ගැනීම සඳහා මේ ආහාරයේ භුක්ති විඳීම. කියන්නේ මෙන්න මෙතනට එන්න පුළුවන් නම් අන්න ඒ අපේ හිතේ තිබිච්ච යම්සේ අපිටම පහළ වුණා නම් යම්සේ කැමැත්තක්, ආසාවක්, රාගයක්, කෑදරකමක් පහළ වුණා නම් ඒකට අපි පෝර දාන්නේ නැහැ. ඒ හරහා අන්න ඒ ප්‍රවණතාවය, නැත්තම් ඒ පුරුද්ද රසයට ඇදිලා යන ගතිය අන්න අපේ හිතේ පොඩ්ඩක් ෂය වෙන්න ගන්නවා. මොකද අපි ඒ ක්‍රියාවලිය නැත්තම් ඒ හිත කරන ඒ මෝඩ වැඩේ, හිත ගිහිලා ඒ උපාදාන කරන පුරුද්ද, ඒවා එක්ක ඇලෙන බැඳෙන ගතිය අපි පෝෂණය කරන්න ගියේ නැහැ. ඒ පුරුද්ද අපි තව ශක්තිමත් කරන්න ගියේ නැහැ. ඒ පුරුද්ද පුරුද්දක් වශයෙන් තේරුම් ගත්තා, උපාදානයක් වශයෙන් හඳුනගත්තා, හඳුනගෙන යන්න ඉඩ ඇරියා. ඒ නිසා අන්න ඒ උපන්නාශ්‍රවයන් වර්ධනය නොවීම හරහා ඔන්න ෂය වෙලා යනවා. සමහරවිට හොඳට සිහියෙන් නම් මේ කටයුත්තේ නිරත වෙන්නේ ඒ බඳු කෑදරකමක් ඇති වෙන්නේත් නැහැ. එහෙනම් මේ නූපන්නාශ්‍රවයන් නූපදවාම ඉන්න පුළුවන් තත්වයක් ඇති වෙනවා. ඉතින් මේකට ඉතින් තව එකතු කරන්න සිද්ධ වෙනවා සබ්බාසව සූත්‍රයේ එහෙම එන තවත් උපක්‍රම. උදාහරණයක් වශයෙන් හොඳට ඉන්ද්‍රිය සංවරයක් පැවැත්වීම ගැන, ඊට පස්සේ තවත් පැත්තකින් කියනවා නම් ඒ ආශ්‍රවයන් ඡය කරන ක්‍රම 7, ඒ අවස්ථානුකූලව යම් යම් ක්‍රම භාවිතා කිරීම මතක් කරගන්න පුළුවන්. ඉතින් ආහාර අනුභවය සම්බන්ධයෙන් නම් ඉතින් කියන්න වෙන්නේ ඉන්ද්‍රිය සංවරය ගැන. දැන් වෙන වෙන පැතිවලදී අර ආහාර සම්බන්ධයෙන් කියනවා නුවණින් යුක්තව ආහාර ගැනීම ගැන. පටිසංඛායෝනිසෝ පින්නපාතම් පටිසේවාමි කියලා, ඒ කියන්නේ මේ නුවණින් කල්පනා කරලා මේකේ ප්‍රයෝජනය සලකලා මේ ආහාරය ගන්නෙ කියලා අර ඒ වගේ විවිධ පැති බුදුරජාන් වහන්සේ පෙන්눔 කරලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ ආශ්‍රවයන් ඡය කිරීම සඳහා ගමන් කරන ප්‍රතිපදාවක්. එතකොට මෙතෙන්දී යෝගාචරයේ හඳුන ගන්නවා. දැන් මේ ආකාරයෙන්ම රූපයන් දැන් බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඉති වේදනාය සමුදය, ඉති වේදනාය අත්ංගම, ඉති හරි. ඉති වේදනා, ඉති වේදනාය සමුදය, ඉති වේදනාය අත්ංගම. ඉති සංඥාය සමුදය, ඉති සංඥා, ඉති සංඥාය සමුදය, ඉති සංඥාය අත්ංගම. ඒ ආකාරයෙන් විතර වේදනා ගැන අපි ඉගෙන ගත්තා වගේම සංඥා ගැන ඉගෙන ගන්න පුළුවන්. සංස්කාර ගැන ඉගෙන ගන්න පුළුවන්. විඥාන ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට ප්‍රකට වුනේ මොන ස්කන්ධයද, කුමන උපාදාන ස්කන්ධයද, ඒකෙන් පටන් ගත්තට කිසි වැරදක් නැහැ. ඉතින් එතනින්ම හොඳට ඒ ප්‍රකට වෙච්ච ස්කන්ධයෙන් අපි පටන් අරගෙන මේ කටයුත්තේ නිරත වෙනකොට ඉතින් අනිත් ඒවා ඉබේම ෂය වෙලා යන්න පුළුවන්. දැන් අපි මෙතෙන්දී ආහාර අනුභවය ගැන කතා කළේ, එතෙන්දී පහළ වුණේ සැප වේදනාවක් නම් ඒ සැප වේදනාව තමයි දැන් අපේ හිත ගිහිලා උපාදාන කරන්න යන්නේ. එතකොට තමයි ඔන්න වේදනා උපාදානස්කන්ධයක් වෙන්නේ. හැබැයි ඉතින් අපි ඒකට පොහොර දමන්නේ නැතිව ඒක ඉක්මනටම හඳුනගත්තා. ඒක ෂේ වෙන්න ඉඩ හැරියා. උපාදාන කරන එකෙන් හිත බේරගත්තා. එතකොට අන්න ඒ ඉස්මතු වෙලා ආවෙම වේදනා උපාදානස්කන්ධයක්. ඒක අපි වර්ධනය කරන්න නැතුව ෂය වෙන්න ඉඩ හැරියා. ඉතින් අනිත් ඒවා ඉස්සරහට ඇවිල්ලා නැහැ කියන්නේ ඉතින් අපේ හිත ඒවා උපාදාන කරගෙන නැහැ. එහෙම නැත්නම් ඉතින් ඒවා නොබැලුවයි කියලා වරදකුත් නැහැ. මොකද මේ ඉස්සරහට ආපු හිතේ ලොකු නැඹුරුවක් තිබිච්ච මේ වේදනා උපාදාන කිරීමේ ප්‍රවණතාවය, ඒ කැමැත්ත, ඒ පුරුද්ද දැන් අන්න අපි පොඩ්ඩක් ෂය කළ හැරියා. ඉතින් මේ විදිහට විවිධ අත්දැකීම් වලදී මේ විවිධ ස්කන්ධයන් උපාදාන වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේ විවිධ ස්කන්ධයන් උපාදාන කරන හැටි තේරුම් ගනිමින් ඒවා උපාදාන නොකරන තත්වයක හිත පවත්වා ගන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා නම් අන්න එයාගේ හිතේ අර ආශ්‍රවයන් ඡය වෙන ප්‍රතිපදාවකට නැඹුරු වීමක් තියෙනවා. දැන් තවත් අපිට මේ ගැන කතා කරන්න පුළුවන් සූත්‍රයක් හම්බ වෙනවා, සමාධි භාවනා සූත්‍රය කියලා ඛණ්ඩ සංයුත්තේදී. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා, සමාධිම් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ යතහ භූතං පජානාති. සමාධිය මහණෙනි වඩන්න, සමාධිය දිනු කරාම තමයි ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. කිංච යතහ භූතං පජානාති, කුමකද ඇත්ත ඇතිසැටියෙන් තේරුම් යන්නේ? රූපස්ස සමුදයංච අත්ථගමංච, වේදනාය සමුදයංච අත්ථගමංච. ඉතින් මේ විදිහට මේ රූපයේ හට ගැනීම වැය වී යාම, ඊළඟට වේදනාවේ හට ගැනීම වැය වී යාම, මේ ආකාරයෙන් ඉතින් මේ ස්කන්ධයන්ගේ හට ගැනීම වැය වී යාම ඉතින් නැවතත් දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට ඒකේ තව විස්තරයක් එනවා. කෝච භික්ඛවේ රූපස්ස සමුදයෝ, කෝච වේදනාය සමුදයෝ කියලා මේ සමුදය පක්ෂය විස්තර කරනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ තවත් මේක විග්‍රහ කරලා පෙන්නනවා, කොහොමද මේ සමුදය පක්ෂයක් ක්‍රියාත්මක වෙන්නේ. ඉද භික්ඛවේ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. කිංච අභිවදති අජ්ජෝසාය තිට්ඨති, රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati nandi. යා රූපේ නන්දි තං උපාදානං, තං තස්ස උපාදානප්පංචය බහෝ කියලා අර සාමාන්‍ය පටිසමුපාද ක්‍රමයේ මෙතන දැන් විස්තර කරනවා. කොහොමද මේ සමුදේ පක්ෂයක් අපේ හිතේ වැඩ කරන්නේ? දැන් මෙතන ප්‍රකාශන විදිහට අපි හිතමු රූපයකට රූපයක් පැන නැගුණා, ඒක ගිහිල්ලා අල්ලගත්තා, උපාදාන කළා, ඒකෙම දැන් ඔන්න හිත සතුටු වෙනවා, ඒකම කියාපානෝ, ඒක තුලටම බැහැ ගන්නවා, ඒක තුලටම රිංග ගන්නවා. එතකොට මොකද වෙන්නේ? හිත ඒ තුලින් සතුටු වීමක්, අභිනන්දනයක්, කියාපෑමක් සිද්ධ වෙන්න දැන් හිත ගිහිල්ලා එතන භව තත්වයක් ඇති කර ගන්නවා. දැන් අර කලින් තිබුණේ කිසිම සංස්කරණේ නොකරපු අනිශ්‍රිත වෙච්ච බොහොම සරල සැහැල්ලු කොහෙවත් නොබැඳිච්ච හිතක්, කොහෙවත් බැහැගත්ත නැති, කොහෙවත් පිහිටගත්තේ නැති, läගගත්තේ නැති හිතක්. නමුත් දැන් මේ රූපයක් අල්ලගෙන ඒ රූපය එක්ක සතුටු වෙන්න ගිහිල්ලා, ඒ රූපයම කියාපාන්න ගිහිල්ලා, ඒ රූපයම තුල දැන් මෙයා අලුත් ලෝකයක් හදාගෙන, රූප ලෝකයක් හදාගෙන, භව තත්වයක් හදාගෙන. එතකොට අන්න සමුදේ පක්ෂයේ මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න දැන් භව තත්වයක් හැදුනා, ඒ බඳු රූප ලෝකයක ඉපදුනා, ඒ තුල දැන් සතුටු වෙනවා. ඒක හැබැයි ෂය වෙලා අන්තිමට නැතිලා යනවා. ඒ හරහන්න දුක් වේදනාවන් ඔන්න හට ගන්නවා. එහෙම නැත්නම් දුක් දුම්නස් හට අරගෙන ඒ ලෝකයේ ආගේ බිඳ වැටෙනවා. එතකොට මෙන්න මේ සමුදේ පක්ෂයේ ක්‍රියාත්මක වීම මේ සූත්‍ර දේශනාවදී භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒකෙම ඉතින් අනිත් පැත්ත තමයි එහෙම උපාදාන නොකර සිටීම. නාබිනන්දති නාබිවද්දති නාජ්ජෝසාය තිට්ඨති. ඒ එබඳු රූපයක සතුටු වෙන්න යන්නේ නැහැ, බැහැ ගන්න යන්නේ නැහැ, උපාදාන කරන්න යන්නේ නැහැ. එහෙමනම් ක්‍රියාත්මක වෙන්නේ වැය වෙන පැත්තක්, නිරුද්ධ වී යන පැත්තක් තමයි එහෙමනම් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට මේ විදිහට අර පටිසමුප්පාදයේ මේ ෂේවී යාමක්, වැය වී යාමක්, නිරුද්ධ වී යාමක් එහෙමනම් මේ තැනත්තාගේ හිතේ ගොඩනැගෙනවා. සමුදේ පක්ෂයක් නෙමෙයි දැන් ක්‍රියාත්මක වෙන්නේ, නිරුද්ධ වෙන පැත්තක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ වගේ විවිධ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමනම් මේ උපාදාන නොකරපු හිත පැවැත්වීම තුලින් එහෙමනම් මෙන්න මේ ආශ්‍රවයන් ඡය කරන ප්‍රතිපදාවකට කෙනෙකුට පිවිසෙන්න පුළුවන්. දැන් එතකොට අපි මේ සමාධිය මූලික කරගෙන සෑහෙන තොරතුරු රැසක් සාකච්ඡා කළා. ඉතින් මෙතෙන්දී අපි දැන් සමත සමාධිය ගැනත් දැන් සාකච්ඡා කළා. විපස්සනාවෙන් ගොඩනැගෙන සමාධිය ගැනත් යම් පමණකට සාකච්ඡා කළා. දැන් මේ සමාධියත් දියුණු කරද්දී පරිසංවේතු කාරණා රසක් ගැනත් ටිකක් මතක් කරගන්න වටිනවා. මොකද මේ සමාධිය කියන එක බොහොම දෙනෙක්ගේ හිත අල්ල ගන්න ස්වභාවයක්. දැන් හුඟක් දෙනෙක් සමහරවිට ගෙවල් වල දොරවල් වල ප්‍රශ්න තියෙනවා, හිතේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා, හිත හරිම නොසන්සුන්, හිත වික්ෂිප්තයි. ඒ නිසා තමයි ඉතින් භාවනාවක් කරන්න පිවිසෙන්නේ, පටන් ගන්න. ඉතින් ඒ අයට සතිය ටිකක් දියුණු කරගෙන යනකොට සමහරවිට ඔන්න හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. අපි හිතමු උත්සාහයෙන් භාවනා කරනවා. එතකොට ඉතින් හිතේ ඒකාග්‍රතාවයක් ගොඩනැගෙනවා. සමාධියක් ගොඩනැගෙනවා. ඉතින් ඒ හරහා අන්න පුංචි සුවයක් ප්‍රමෝදයක් යාගේ හිතේ හට ගන්නවා. දැන් ඒකට පුංචි කැමැත්තක් ඇති වෙනවා. දැන් තව ටිකක් භාවනා කරනවා. ඉතින් එතකොට අර හැදෙන සමාධිය තව වර්ධනය වෙනවා. කලින් නම් ඉතින් විනාඩියයි දෙකයි තිබුණේ. දැන් ඔන්න විනාඩි 10ක් තියෙනවා. තව ටිකක් භාවනා කරගෙන යනකොට පුරුදු කරනකොට ඔන්න විනාඩි 15ක් තියෙනවා. තව තව ප්‍රගුණ කරනකොට ඔන්න විනාඩි 30ක් තියෙනවා. දැන් ඉතින් එයාට සමාධියක් දැන් හිතේ තියෙනවා කියන එක පොඩ්ඩක් දැන් එයාට අත්දැකීමක් තියෙනවා. දැන් හිතේ ඒකාග්‍රතාවයක් පාත්ව ගන්න පුළුවන්. එතන යම්කිසි සුවයක් තියෙනවා. දැන් ප්‍රීතියක් දැනෙනවා, කායික සැහැල්ලුවක් දැනෙනවා, හිත වෙන අරමුණු වල දුවන්නේ නැහැ, තැම්පත් වීමක් තියෙනවා, ශාන්ත බවක් තියෙනවා. ඉතින් මේ යම්කිසි සමාධි සුවයක් දැන් මේ යෝගාවචරය හඳුන ගන්න. දැන් මේ සමාධි සුවය හඳුන ගන්න අපේ හිත දන්නේම නැතුව ඒකට ලෝලත්වයක් ඇති වෙනවා. ඌමනාවක්, කැමැත්තක්, ආසාවක් ඇති වෙනවා මෙන්න මේ සමාධියට. දැන් අපි මොකද කරන්නේ? දැන් අපිට සතිය එච්චර ඌමනයි කියලා හිතෙන්නේත් නැති තරම් අපි ඒ වෙනුවට වාඩි වෙන්නෙම ඔන්න ඔය සමාධිය අල්ලගෙන. සමාධියට කොයි වෙලාවෙද යන්නේ? ඉක්මනට යන්නේ කොහොමද මේ සමාධියට කියලා තමයි අපි වාඩි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි අද අර සාමාන්‍යයෙන් පුංචි කාලේ කරා වගේ නැත්තම් මේ පටන් ගත්ත කාලෙදි කළා වගේ ඒ සමාධිය ප්‍රගුණ කිරීම මේ සතිය ප්‍රගුණ කිරීම අමතක කරලා දාලා ඒ සතිය පැත්තකින් තියලා අපි සමාධිය ප්‍රගුණ කරනවා. දැන් අපි ඉඳගත් ගමන් සමාධියට යන්න උත්සාහවන්ත වෙනවා. දැන් මොකද වෙන්නේ? අපි අර එදිනදා කටයුතු වලදී සතිමත් වීම පැත්තකින් තියනවා, සක්මන් භාවනාව සමහරවට අමතක කරනවා, වාඩි වෙලා පැය ගණන් සමාධියේ ඉන්න උත්සාහවන්ත වෙනවා. මෙන්න මෙතන ලොකු අනතුරක් තියෙනවා. මේකට කියනවා නිකාන්තියක් කියලා. සමාධියේ මූලික කරගෙන අපි ඇති කරගන්නවා නිකාන්තියක්. නිකාන්තිය කියලා කියන්නේ නිකං මමත්වයෙන් ඇති කරගත්ත කැමැත්තක්. ඒතර මෙන්න මෙබඳු මමත්වයේ මූලික කරගත්ත කැමැත්තක් අපේ හිතේ ඇති වෙන්න ඇති වෙන්න අපි ඒක කියාපානවා, අපි ඒකේ පැය ගණන් ඉන්නවා, ඒ හරහා හිතේ ලොකු මාන්නයක් ඇති කරගන්නවා, අනිත් අයව පහත් කරලා සලකනවා. අපි සමාලාවට ධ්‍යානලාභීන් කියලා හිතා ගන්නවා, මාර්ගඵලලාභීන් කියලා හිතා ගන්නවා. මේ ඔක්කොම වෙන්නේ අර සමාධියේ තියෙන ඒ ආස්වාදය නිසා. ඒ නිසා මේ සමාධිය ගැන කතා කරනකොට උපක්ලේශ ගැන කතා කරන්න අපිට සිද්ධ වෙනවා. භාවනාවක් වැඩෙන්න වැඩෙන්න විශේෂයෙන්ම උපක්ලේශ 10ක් විපස්සනාව මූලික කරගෙන පොතපතේ සඳහන් වෙනවා. එකක් තමයි ඕභාසය කියලා කියන්නේ. මේ කියන්නේ ආලෝකයක් හිතේ ඇති වෙන්න පුළුවන් මේ වඩන භාවනාව හරහා. දැන් අපි දන්නවා ප්‍රථම ධානය ගැන කතා කරද්දී ඒක ගැඹුරකට යන්න සමහරවිට ආලෝකයක් මූලික කරගන්නවා. ආනාපාන සතියක් වඩලා ආනාපාන සති නිමිත්තක් මූලික කරගෙන තමයි කෙනෙක් ගැඹුරු ධානයකට පිවිසෙන්නේ. නමුත් මේ ආලෝකයම සමහරවිට හිතේ ලොකු උද්දීපනයක් ඇති කරලා, ඒකට ලොකු කැමැත්තක් ඇති කරලා, ඒක ඉල්ලගෙන භාවනා කරන ගතියක්, ඒකට ඇලිච්ච ගතියක් හිතේ ඇති වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඒ ආලෝකය දැන් උපාදාන වෙලයි තියෙන්නේ. අපි ඒක අල්ලගෙනයි ඉන්නේ. ඒක දැන් උපක්ලේශයක් බවට පත් වෙලායි තියෙන්නේ. එහෙම නැත්නම් කායික වශයෙන්, මානසික වශයෙන් ලොකු ප්‍රීතියක් හට ගන්නවා, ප්‍රමෝදයක් හට ගන්නවා. ඉතින් ඔන්න ප්‍රීතිය අල්ල ගන්නවා, ප්‍රමෝදය අල්ල ගන්නවා. එහෙම නැත්නම් පස්සද්ධියක් කියලා කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. ඉතින් ඒකෙත් ලොකු සැහැල්ලුවක් තියෙන නිසාම ඒක අල්ල ගන්නවා. ඊට පස්සේ අධිමොක්කය කියලා මේ තමන්ගේ ක්‍රමේ විතරමයි හරි, අනිත් අයගේ ඔක්කොම වැරදි, නැත්නම් තමන්ගේ ගුරුවරයා විතරමයි හරි, අනිත් අය ඔක්කොම වැරදි, නැත්නම් මම විතරයි දන්නේ, අනිත් අය කවුරුත් දන්නේ නැහැ කියලා ලොකු අධිමොක්කයක් හිතේ ඇති වෙන්න පුළුවන්. ඒකත් උපක්ලේශයක්.
ඊට පස්සේ ඕන්ට වඩා වීරය කරනවා. සමහරවිට නිදාගන්නේ නැතුව භාවනා කරනවා. කන්නේ බොන්නේ නැතුව භාවනා කරනවා. තමන්ගේ කය ගැන හිතන්නේ නැතුව භාවනා කරනවා. දැන් මේ වීරය අධික වෙලා වීරයටම මූලිකත්වයේ දීලා කායික මානසික සමබරතාවය පවත්වා ගැනීම ගැන කිසි අවබෝධයක් නැහැ. ඒ වෙනුවට වීරය මූලික වෙලා වීරය ඉස්සරහින් තියාගෙන යන ගමන. ඒතරත් එතරත් උපක්ලේශ මට්ටමක් තමයි මේ ඇති වෙලා තියෙන්නේ. ඊළඟට කායික සැපයක් දැනෙනවා, මානසික සැපයක් දැනෙනවා, සුඛයක්. ඒක ඉල්ලගෙන භාවනා කරනවා. ඒකට දැන් ඇලිලා ඉන්නේ. වාඩි වෙන්නම ඒ සැපේ ඉල්ලගෙන. ඉතින් එතකොට මොකද වෙන්නේ? මේ ඊට පස්සේ එයාට දිගටම දැන් ඒ සැපේ ඉල්ලගෙන භාවනා කරන නිසා ඒ සැපයම තමයි ඉස්සරහින් තියාගෙන යන්නේ. සැපයම ඉස්සරහින් තියාගෙන යන ගමනත් ඉතින් එතකොට අපිට තේරෙනවා මෙහි නිවර්දි මාර්ගයක් නෙමෙයි. ඒකත් ඇයිල උපක්ලේශය. ඊට පස්සේ ඥානය කියලා තමලාවට හිතේ ප්‍රඥාවක් වැඩෙනවා. විපස්සනාවක් වඩද්දී සති සම්පජඤ්ඤය දිනු වෙද්දී හිතේ ප්‍රඥාව වැඩෙනවා. දේවල් පිළිබඳව සියුම්ම වැටහෙනවා. ඉතින් ඔතෙන්ද සමාලාවට කෙනෙක් කෙලෝරක් නැතුව කියවන්න පටන් ගන්නවා. භාවනාව ගැන කියවනවා, අනිත් අයටත් කියලා දෙන්න යනවා, පොත්පත් ලියන්න පටන් ගන්නවා. උදේ නැගිට්ට වෙලා ඉඳන් දැන් මේක ගැන පුදුමාකාර මේ කැමැත්තකින් කියවන්න පටන් ගන්නවා. භාවනාව ගැනමයි දැන් කතා කරන්නේ. අනිත් අයට ටෙලිෆෝන් එකෙන් කියන්නේත් භාවනාව ගැන. මොකද මේ ප්‍රඥාව දැන් ඕන්ට වඩා එහාට ගිහිල්ලා සමබරතාවය අහිමි වෙලා. ඊළඟට මුපට්ඨාන කියලා මේ හැම තැනම දැන් ඇතැම් භාවනා ක්‍රම තියෙනවා. ඊටාම සියුම්ම මෙනෙහි කිරීම පාවිච්චි කරනවා. දැන් මේ මෙනෙහි කිරීමේ වර්ධනය හරහා සියුම් සියුම් අන්දමින් සංසිද්ධියක් දැකීමේ හැකියාව කෙනෙක් තුළ ඇති වෙනවා. ඉතින් ඒක වැරදි දේවල් නෙමෙයි ඇත්තටම. නමුත් ඒකම අතෝරක් නැතුව වෙන්න වෙන්න සමහරවිට ඒකට අපි ඇලෙන ගතියක්. මේ සියුම්ම ඒ සංසිද්ධිය දැකීමට අපේ හිත ඇලෙනවා. ඒ තුලින් සමහරවිට මාන්නයක් ඇති කරගන්නවා. ඒ තුලින් තමන් එක විතරයි හරි, අනිත් අයගේ එක වැරදි කියලා සංසන්දනය කිරීමකට පිවිසෙනවා. එතනත් තියෙනවා මුපට්ඨානේ කියලා කියන විපස්සනා උපක්ලේශය. ඊළඟට එන උපේක්ඛා කියලා හිතේ උපේක්ෂාවක් දිනුනහම ඊට පස්සේ ඒ උපේක්ෂාවට හිත ඇලෙන්න පුළුවන්. උපේක්ෂාව මූලික කරගෙන හිතේ ඇල්මක් ඇති වෙන්න පුළුවන්. එතනත් තියෙන උපක්ලේශය. අන්තිමට තමයි නිකන්තිය කියලා පෙන්නන ඒ කොයිකට වුණත් මේ භාවනාව හරහා ගොඩනැගෙන යම් හෝ තත්වයකට අපේ හිතේ ඒ ඇතිවන ඇලීම ගැන දේශනා කරලා තියෙනවා. ඒතර මේ ආකාරයෙන් මේ ඇලීම හිතේ ඇතිවෙන ඒ මාන්නය මුල් කරගත්ත, ආසාව මුල් කරගත්ත, තමන්ගේ එකමයි හරි කියලා හිතාගත්ත ඒ ඇලීම තමයි එතකොට මේ ප්‍රධාන වශයෙන් මේ දිදී බලපාන්නේ. ඇත්තටම භාවනාවක් සාර්ථක වෙච්ච යෝගාවචරයට තමයි මේ උපක්ලේශ ටිකත් හටගන්නේ. ඒ හටගන්නෙම අපි සතියේට පැත්තකින් තියලා මේ වෙනත් දේවල් වලට මූලිකත්වය දීම නිසා. සතියෙන් තමයි ඇත්තටම අපි මේ යන ගමනේ අඩු වැඩි බව තීරණ දුර්වලතාවයන් ගැන අපි හදාගන්න ඕන තැන් ගැන අපිට පෙන්ලා දෙන්නේ. අපි මොකද කරන්නේ? හිතේ සමාධියක් දිනු වෙච්ච ගමන් සතිය අමතක කළා දානවා, සමාධිය ඉස්සරහින් තියා ගන්නවා. දැන් ඉතින් සමාධිය අස්සට වෙලා පැය ගණන් ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේක හරිම භයානකයි. ඉතින් මම අත්දැකලා තියෙනවා මාත් එක්ක භවනා කරපු යම් යම් ස්වාමීන් වහන්සේලා. ඉතින් සමහර දෙනෙක් පැය 4-5 භවනාවේ සමාධිවල ඉන්න ගිහිල්ලා ඇතැම් වෙලාවට අවුල් වෙච්ච ස්වභාවයන් තියෙනවා. ඒ නිසා සමාධියක් දිනු කරද්දී අතිශය පරිස්සමයේ කළ යුතු වැඩක් වෙනවා. මේක හරියට නිකන් බෙහෙතක් බොනවා වගේ වැඩක්. දැන් මේ පිංගුතුන් දන්නවා බෙහෙතක් බොනකොට මාස 6ක් තිස්සේ බෙහෙතක් නම් නියම කරේ බොන්න කියලා. ඉතින් අපි මේ බෙහෙත බුයුත්තේ ඒ නියමිත මාත්‍රාවට. මාස 6ක් තිස්සේ මාත්‍රාවට නියමිත මාත්‍රාවට තමයි ගන්න තියෙන්නේ. අපි කලබල වෙලා මේ මාස 6 ලෙඩේ සතියෙන් හොඳ කරගන්න කියලා අධික මාත්‍රාවක් ගන්න ගියොත් අනිවාර්යෙන් ඉතින් බෙහෙත විස වෙලා තමයි අන්තිමට නතර වෙන්නේ. සමහරවිට මිය යන්නත් පුළුවන්. ඔන්නෙ වගේම තත්වයක් මේ භවනාවේ තියෙනවා. අපි මේ ගුණධර්ම දියුණු කළ යුතු බව ඇත්ත. හැබැයි ඒවා ඉන්ද්‍රිය සමතාවයක් පවත්වමින් තමයි දියුණු කරගත යුත්තේ. මේ පිංගුතුන්ට මතක ඇති අර සෝණ ස්වාමින් වහන්සේට භාගතුන් වහන්සේ දීපු උපමාව. උන්වහන්සේගෙන් අහනවා මේ වීණාවක සුසර කිරීම කොහොමද කරන්නේ? ඒ වීණාවේ තියෙන තත් ඕන්ට වඩා තද වුණොත් ඒ නිවැරදි ස්වරය ඒකෙන් එනවද? ඉතින් නැත මේ ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඒ තත් ඒ කම්බි ඕන්ට වඩා ඒ කියන්නේ අවශ්‍ය පමණට තද වෙලා නැත්තම් බුරුල් නම් එතෙන්දී ඒ නිවැරදි ස්වරය ඒකෙන් ජනිත වෙනවද? නැත ස්වාමීනි කියලා කියනවා. එහෙමනම් කොහොමද එතකොට මේකේ නිවැරදි ස්වරයක් ගන්න පුළුවන් වෙන්නේ? ඒ අවශ්‍ය පමණට තද වෙලා තියෙනවා. අවශ්‍ය පමණට සුසර වෙලා තියෙනවා නම් පමණයි නිවැරදි ස්වරයක් මේ වීණාවෙන් අරගන්න පුළුවන්. ඔන්න ඒ වගේමයි අපේ මේ දියුණු කරන භවනාවෙත් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් දේශනා කරලා තියෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. මේ සතිය තමයි මැද්දේ තියෙන්නේ. සතියෙන් තමයි පෙන්නුම් කරන්නේ දැන් ශ්‍රද්ධාව වැඩිද නැත්නම් ශ්‍රද්ධාව අඩුද? ප්‍රඥාව වැඩිද ප්‍රඥාව අඩුද? සද්ධාවයි ප්‍රඥාවයි අතර සමබර කිරීමක් අවශ්‍ය වෙනවා. ඊළඟට වීරය වැඩිද වීරය අඩුද? සමාධිය අඩුද සමාධිය වැඩිද? මේ වීරයයි සමාධියයි අතර සමබර කිරීමක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ බොජ්ජංග ධර්ම වලට ගිහාම එතනත් සතියෙන් තමයි පෙන්නුම් කරන්නේ ඒ බොජ්ජංග ධර්ම වල තියෙනවා එක කණ්ඩායමක් හිතේ අවදිමත් ගතිය වැඩි කරන කණ්ඩායමක් විචක්ෂණශීලී ගතිය වැඩි කරන කණ්ඩායමක් ඉන්නවා. තවත් කණ්ඩායමක් ඉන්නවා හිත තැම්පත් කරන හිත සාන්ත දාන්ත කරන හිත සමාධිමත් කරන කණ්ඩායමක් ඉන්නවා. ඒතර මේ දෙක සමබරව තියාගෙන යන්න ඕනේ. ඔන්න ඔය සමබරතාවයේ පවත්වන්න සතිය තමයි මූලික වෙන්නේ. ඒ නිසා මේ උපක්ලේශයන් හඳුනගන්න උපක්ලේශයන්ගෙන් හිත නිදහස් කරගන්න එක උපක්‍රමයක් තමයි සතිය ඉස්සරහින් තියාගෙන යන්නේ. අනිත් එක තමයි අපි නිහතමානී වෙලා ගුරුවරයෙක් කියන දේ අහන එක. හුඟක් වෙලාවට වෙන්නේ අපේ හිතේ උපක්ලේශයක් හටගත්තාම ඒ ඇතිවෙන අධික සමාධිය නිසා සමහරවිට අධික ප්‍රඥාව නිසා ලොකු මාන්නයක් ඇති වෙනවා. එතකොට ගුරුවරයෙක් කිව්වොත් එහෙම ඕක නවත්තන්න ඕක යම්සි කෙටි කාලයකට සමමනක් සීමා කරන්න ඔය සමාධිය පැත්තකට දාන්න සමාධියට යන්න නැතුව ඉන්න කියලා කිව්වහම සමහරවිට අපි හිතනවා මේ ගුරුවරයා මං කෙරෙහි ඊර්ෂාවෙන් මේ කියන්නේ කියලා. මේ ගුරුවරයා මේ තරම් ප්‍රණීත සමාධියක් අත්දැකලා නැහැ ඒකයි මේ කියන්නේ කියලා හිතනවා. සමහරවිට මේ ගුරුවරයාට මාර්ගඵල නැහැ ධ්‍යාන නැහැ මට තමයි ඒවා තියෙන්නේ මේ ගුරුවරයා වැඩක් නැහැ කියලා ඔන්න අපි මාන්නෙන් හිතනවා. ඉතින් මෙන්න මේ වගේ මේ මාන්නක්කාරකම නිසා විශේෂයෙන්ම භවනා කරන යෝගාවචරීන්ගේ හිතේ ඇතිවෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තමන් ගුරුවරයාට වඩා දන්නවා කියලා හිතාගන්න එක. ඒතොර මෙන්න මේ තමන් ගුරුවරයාව අභිභවා යන ගතිය ගුරුවරයාට වඩා තමන් දන්නවා කියලා හිතාගන්න ඒ හිතා ගැනීමම ඒ තැනැත්තාගේ විනාශය පිණිස හේතු වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය නිවරදි වඩන යෝගාවචරයේ හැම තිස්සෙම භාග්‍යතුන් වහන්සේ ඉස්සරහින් තියාගෙන භාග්‍යතුන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ කියන නිහතමානීත්වය මත පදනම් කරගෙන ඉස්සරහට යන්න උත්සාහන්ත වේතුයි. ඒ සඳහා සමයි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් අපේ හිතේ තියෙන්න ඕනේ. උන්වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ මම මේ ශිෂ්‍යයෙක් කියන තැන අපි ඉන්න ඕනේ. එතකොට තමයි අපිට ගුරුවරයෙක් කියන දේ අහන්න අපේ හිත නැමෙන්නේ. ගුරුවරයෙක් සමහරවිට මේවා හරහා ගිහිල්ලා උන්වහන්සේත් එතුමාත් මේවායේ තියෙන අවදානම තේරුම් අරගෙන සමහරවිට ඒ අවදානමේ වැටිලා තවත් කල්යාණ මිත්‍ර ඇසුරක් කරහා ඒවැයෙන් ගොඩ ඇවිල්ලා තමයි එතකොට කියන්නේ. ඉතින් එහෙමනම් අපි පොඩ්ඩක් මේ අත්දැකීමක් ලැබුණ පමණින් ඒක මේ මාර්ගඵලයකට හේතු කරන්න යන්නේ නැතුව ධ්‍යානයකට හේතු කරන්න යන්නේ නැතිව අපිව පුළුවන් තරම් අවතක්සේරු කරගෙන මේ ලබන ප්‍රතිඵල අවතක්සේරු කරගෙන මේ හිතේ තව තව ආශ්‍රවයන් තියෙන්න පුළුවන් කෙලෙස් තියෙන්න පුළුවන් සැඟවුණ කෙලෙස් තියෙන්න පුළුවන් කියලා පරිස්සම් සහගතව යා යුතු ගමනක් තියෙනවා. එහෙමනම් පින්වත්නි මේ කරුණු ටිකත් අපි අපේ හිතේ ධාරණය කරගෙන මේ වඩන ප්‍රතිපදාව සැලකිල්ලෙන් පරිස්සමෙන් ඉවසීමෙන් වඩන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි අදත් අපි ධර්ම දේශනාව අවසානයේ මේ පිංගුතුන්ට කමඨාන් පිරිසුදු කර ගැනීමක්, එහෙමත් නැත්නම් තව මේ දේශනාවට එකතු කළ යුතු යමක් එකතු කර ගැනීමක් කරන්න අවස්ථාව තියෙනවා. ඒ සඳහා එමනම් මේ පැයක වගේ කාලයක් ගන්න කියලා ආරාධනා කරනවා.
දිනුෂා, ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ, සාමාන්‍ය කමතහන් වාර්තාවක් ලිව්වා ටික දවසක් භාවනා කරලා. පරියංක භාවනාව කාලයක සිට සිත එකඟ නොවීම නිසා මෛත්‍රී භාවනාව ටික දිනක් පුරුදු කළා. ඉන්පසු මෛත්‍රී භාවනාව විනාඩි 5ක් පමණ කරන විට සිත එකඟ කරගත හැකි වුණා. ඉන්පසු කය දෙස බැලුවා. එවිට සියුම් කම්පන රොත්තක් දැනුණා. මේවා සියුම් වී බොඳ වී ගිය පසු සිත ලොකු අවකාශයක සිටිමින් යන එන සිතිවිලි නිරීක්ෂණය කරන බව තේරුණා. කය පිළිබඳ සෙන්සේෂන්ස් බැක්ග්‍රවුන්ඩ් එකේ තිබුණත් ඒ ගැන අවධානය යොමු වුණේ නැහැ. ඇතැම් විට සිතිවිල්ලක් ඇවිත් සිත නිත ඇදගෙන යන්න උත්සාහ කරන හැටි දැක්කා. සිත යළිත් එයින් මිදී අවකාශය වෙත පැමිණෙන හැටි දුටුවා. අද කමඨහන් වාර්තාවක් ලියන හැටි ගැනත් සිතිවිලි පැමිණියා. සිතිවිලි නැති විට මම සිටින්නේ මේ අවකාශය අල්ලාගෙනද නැද්ද යන සිතිවිලි පහළ වුණා. ඒ සිතිවිලි අල්ලා ගැනීමක් බව තේරුණා. කෙරිලා ඒව නැති වෙන හැටි බලා සිටියා. විටින් විට අවකාශයක් නැති වෙලා සතියෙන් ඉන්නවා යන බව පමණක් දැනුණා. මෙහිදී සතියෙන් ඉන්නවා කියලා තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීමත් අල්ලා ගැනීමක් දැයි පසුව සිටිනා. පැයක් පමණ මෙසේ සිට පරියන්කය අවසන් කළා.
හොඳයි, විශේෂ ප්‍රශ්නයක් ඇත්තටම මටන් තේරෙන්නේ නැහැ වෙලා කියලා. මේ කියන්නේ කරලා තිනවා හොඳයි, කියන්නේ හිත ගැන විමසිල්ලෙන් ඉඳලා තිනවා, සතියෙන් ඉඳලා තිනවා, හිත මොකක් හරි දෙයක් උපාදාන කරනවද අල්ලනවද කියලා ඒ ගැන අවධානයෙන් ඉඳලා තිනවා. ඒ නිසා ඔන්න ඔය හිත ගැන විමසමින් යන ගමන තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. හිතර නිකන් ඔහේ කරන්න දීලා යන ගමන නෙමෙයි, හිත මේ වෙලාවේ මොනවද කරන්නේ. අපි නිකන් අර මොනිටරින් ප්‍රොසෙස් එකක් තියෙන්න ඕනේ. නිකන් සාවධානව ඒක දිහා බලාගෙන යන ගතියක් තියෙන්න ඕනේ. එතකොට ඉතින් තේරෙනවා හිත ගිහිල්ලා මොන මොන අකරතැබ්බයන්ද කරගන්නේ කියලා. අපි ගැන විමසීමක් තියෙනවා. හරියට නිකන් අර පුංචි දරුවෙක්ව හදා වඩා ගන්න අම්මා කෙනෙක් වගේ. අම්මත් වෙනත් මොකක් හරි කටයුත්තක නියැලෙනවා. හැබැයි දරුවා ගැන අවධානය පවත්වමින් විටින් විට බලනවා මේ දරුවා මොකද කරන්නේ. වැලිය අත ගන්නවද, ගල් කටේ දා ගන්නවද, මේ මොකක් හරි අනතුරක් කරගන්නවද කියලා මේ දරුවා ගැන අවධානයක් තියනවා. අම්මගේ වැඩේ මොකක් හරි උන් පෙහුම් කටයුත්තක නියැලෙන අතරේ. ඔන්න වගේ තමයි අපි භාවනාවේදී විටින් විට මේ හිතේ தত্ত্বය, හිත මොකද දැන් කරන්නේ, මොකද්ද දැන් අල්ලගන්නේ කියලා නැවත නිකන් ආපසට හැරිලා බලන ගතියක් අපි ගාව තියෙනවා. ඒ නිසා කළලා තියෙනවා හොඳයි, දිගට කරගෙන යන්න.
ස්වාමීන්
වහන්සේ, එතකොට ස්වාමීන් වහන්සේ
අල්ලගෙනද කියලා
බලනකොට ඒක
උපාදානයක්
වෙනවද? නෑ නෑ, එහෙම නෑ. අල්ලගෙන කියලා බලන එක උපාදානයක් වෙන්නේ නෑනේ. ඔව්, එතනදී තියෙන නිකන් ඒ බැලීමක් තියෙන්නේ. ඒ මිසක් එතන උපාදානයක් නෑ. ඔව්, හොඳයි. තේරුවන් සරණයි. මේ වීඩියෝ එක පේන්නේ නැහැ කියලා එක්කෙනෙක් පණිවිඩයක් දාලා තියෙනවා. ප්‍රශාන්ති, වීඩියෝ එක පේන්නේ නැද්ද?
නැහැ ස්වාමීන් වහන්ස. ටික වෙලාවක් ඉඳලා වීඩියෝ එක වෙලා ගියා. ඒක නිකන් බ්ලැක් අවුට් වෙලා වගේ තියෙන්නේ.
ආ, දැන් පේන්නේ නැහැ නේද?
නැහැ.
හරි. එහෙනම් මොකක් හරි වෙන ප්‍රශ්නයක් මේ මට දැන් හදන්න අමාරුයි. අපි මේ විදිහට වීඩියෝ එකෙන් තොරව එහෙනම් ඉදිරියට කරගෙන යමු.
සද්ද ඇහෙනවා ස්වාමීන් වහන්ස. මම දැන්
මම මහන්සිගේ වීඩියෝ එක ස්ටොප් කරලා ආයෙ එනේබල් කරොත් හරියනවද කියලා පොඩ්ඩක්. හරි, මම දැන් නැවැත්තුවා. ඕන්න ඊට පස්සේ මම නැවත පටන් ගන්නම්. මට ඒත් විශ්වාස නැහැ හැබැයි. දැන් මම පටන් ගත්තා. හරි ගියේ නැහැ නේද?
නැහැ ස්වාමීන්
වහන්ස. හරි, එහෙමනම් ඉතින් අපි වීඩියෝ එක නැතුව ඉදිරි ටික කරගෙන යමු. එහෙමයි
ස්වාමීන්.
හොඳයි, හොඳයි.
ඊළඟ පැනය තොටාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි.
ඔව්.
මට එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න. තව අනිත් එක කමහටහන් සුද්ධ කිරීමක්. මට ප්‍රශ්නය අහන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට ස්වාමීන් වහන්සේ කිව්වහම සමාධිය ඉතාමත් ප්‍රවේශමෙන් සතියත් එක්ක කරගෙන යන්න ඕනි කිව්වහම ස්වාමීන් වහන්සේ සතියයි සීලයයි දෙකම උසස් කරගෙන යනවා නම් අපි සමාධියට එතකොට අපිට ලැබෙන්නේ හරි සමාධියද කියලා මට ප්‍රශ්නයක් ආවා ඒකයි.
ඔව් දැන් සීලයයි සමාධිය සීලයයි ප්‍රඥ මේ අතියයි පමණක් නෙමෙයි මොකක් අපි ඉස්සරහින් තියාගෙන ගියත් සමාධියක් එන්න පුළුවන් ඉතින්. මේ මොන විදිහට සමාධියක් ආවත් ඒ සමාධිය හරියට හසුරව ගන්න ඕනේ අපි. දැන් සීලය හොඳට තියෙන්න ඕනේ සමාධිය වැඩෙන්න. සතිය හොඳට තියෙන්න ඕනේ සමාධිය වැඩෙන්න. ඒක ගැන කිසිම මේ තර්කයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ හැදෙන සමාධිය අපි කොහොමද හසුරව ගන්නෙ? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ සමාධිය බොහොම ප්‍රබල වෙන්න පුළුවන්, විපස්සනා සමාධියක් බොහොම ප්‍රබල වෙන්න පුළුවන්, සමත සමාධියක් බොහොම ප්‍රබල වෙන්න පුළුවන්. ඒ හැදෙන සමාධිය අපි හසුරව ගන්න අවශ්‍යයි. උදාහරණයක් වශයෙන් අපි විපස්සනා ගැන කතා කරනවා නම් ඒ සමාධිය හැදෙන කාලෙදී සමාධිය හදන්නත් අවශ්‍යයි. විනාඩියක් හිතේ ඒකාගතාවයක් තිබිලා විනාඩියක් හිත අරමුණු වලින් අයින් වෙලා තිබිලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න අපි ඒ විනාඩි 5ක් කරනවා. විනාඩි 10ක් කරනවා. 20ක්, 30ක්, 40ක්. එතකොට තමයි ඔන්න තමන්ට තේරෙන්නේ ආ දැන් මේ හිත උපාදාන වලින් තොරව අරමුණක බැස ගැනීමකින් තොරව ඔන්න දැන් විනාඩි 40ක් තියෙනවා කියලා යාට තේරෙනවා. එතකොට තමයි ඔන්න හිතේ ඒ తত্ত্বය ඒත්තු ගැන්වෙන්නේ. හිතේ ඒ తত্ত্বය රෙජිස්ටර් වෙන්නේ. ඊට පස්සේ දැන් ඒ සමාධිය කැඩෙන්න ඉඩ හරින්න ඕනේ. දැන් එකාතකින් අපි සමාධිය වඩන්න ඕනේ. ඒක ගැන හොඳ තහවුරු බවක් ඇති කරගන්න ඕනේ. ඒ ගැන ඔත දැනුමක් අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. ඊට පස්සේ ඕනම් පුළුවන් නම් ඒක සක්මනේදිත් ගන්න ඕනේ. දැන් සක්මනේදි ගන්නවා කියන්නේම ඒක ගන්න අමාරුයි ඇත්තටම. يعني අර தത്വෙට හිත යහුසුලුව පත් කර ගන්න හදනවා. හැබැයි ආයි කැඩෙනවා. ආ මොකද සිතුවිලි එනවා. කෙලස් එනවා. හිත ගිහින් අල්ලනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර සමාධිය කඩ කඩ තමයි දැන් අපි විපස්සනාව වඩන්නේ. සමාධිය කැඩෙන්න ඉඩ හරිමින් තමයි විපස්සනාව හදන්නේ. නැතුව සමාධිය අල්ලගෙන කිටි කිටියේ ඒක ඇතුළට වෙලා හිටියා කියලා කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. එහෙමනම් සමාධිය හැදුවට පස්සේ සමාධිය කැඩෙන්නේ කොහොමද කියලා බලමින් සමාධිය නොගැඹුරු කරමින් තමයි එහෙමනම් අපිට ඉදිරියට යන්න තියෙන්නේ. අපි සමාධිය අල්ලගෙන ඉන්න තාක් ඒක නිකාන්තියක් තියෙන තාක් ඒක බැහැගෙන ඉන්න තාක් අපිට හිතට කෙලස් එන එකක් නැහැ. මොකද හිත හරියට නිකන් බංකරයක් ඇතුළේ දැම්මා වගේ තියෙන්නේ. අවශ්‍ය වෙන්නේ ඒක නෙමෙයි. හිතට පොඩ්ඩක් නිදහස දෙන්න ඕනේ. හිත නොගැඹුරු කරන්න ඕනේ. නොගැඹුරු මට්ටමකදී තමයි ඔන්න ආයෙත් හිතට රාග ద్వේෂ මෝහ හරහා මොනවා මොනවා හරි සිතුවිලි එන්න පටන් ගන්න. එතකොට තමයි මේ සිතුවිලි වල ස්වභාවය තේරුම් අරගෙන ඒක යන්න ඉඩ හරින්න පුළුවන්. උපාදාන වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න පුළුවන්. අර බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන්න. ඒ ආශ්‍රවයන් ඡේ වෙන මට්ටමක් හඳුනා ගන්න පුළුවන් එතකොට. හිතට ආයෙත් ගිහිලා ඔන්න වේදනාවක් උපාදාන කරන්න. එහෙම තමයි හිත ආයෙත් ගිහිලා මොකක් හරි රූපයක් උපාදාන කරනවා. අතීතයේ දැකපු යම්කිසි සංඥාවක් උපාදාන කරනවා. ඉතින් මේ උපාදාන කිරීම වෙන්නේ නැහැ අර ගැඹුරු සමාධියක් ඇතුලේ ඉන්න තාක්. හැබැයි ඒ උපාදාන කිරීම දැනගන්න නම් එහෙනම් මේ ගැඹුරු සමාධිය නොගැඹුරු කරන්න ඕනේ. ගැඹුරු සමාධිය කැඩෙන්න හරින්න ඕනේ. එතකොට තමයි යන්න හිත ආයෙ ගිහිලා මේ සංඥාවක් උපාදාන කරන හැටි ඒක එක්ක පැටලෙන හැටි හිත සංස්කරණ කරන හැටි තමයි තේරෙන්න ගන්න. එතකොට තමයි අන්න ඒවා වළක්වගෙන ආයෙත් හිත බොහොම සරල සංස්කරණ නොකරන සැහැල්ලු තත්ත්වයකට ආයෙත් අන්න අපේ හිත ගන්න උත්සාහවත් වෙන්න පුළුවන්. හොඳයි.
එතකොට මට කමහටම සුද්ධ කරන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ මට මිනිත්තු 5ක් විතර යන්නේ එකට.
හා.
එතකොට ස්වාමීන් වහන්සේ මම දැන් ආපහු සක්මන් කරන්න පටන් ගත්තා පරියන්කයට ඉස්සෙල්ලා. ඉතින් මම සක්මන පැය භාගයක් කළා. පරියන්කයත් පැය භාගයක් කරනවා. පරියන්කේ පැය භාගයේ පටන් ගත්තාම මම ඉස්සෙල්ලාම සියලු සත්වයන්ටම මෙත්තා දෙනවා මිනිත්තු 10ක් විතර කාලයක්. ඊට පස්සේ තමයි මම ආනාපාන සතියට යන්නේ. ආනාපාන සතියට යනකොට ස්වාමීන් වහන්සේ පටන් ගන්නකොටම මට තේරෙනවා මම සමාධියක ඉනවා කියලා. මොකද මට මේ ආශ්වාස පාශ්වාස තේරෙන්නේ නැහැ. හැබැයි මම සමාධියක හිටියට කියන්නේ මට හරීම සැහැල්ලුයි, හිත නිදහස්, සිතුවිලි අඩුයි, කාබහරි මූණක් පේනවාන්නේ ඒ වගේ ඇරෙන්න මේ චැටරින් මයින්ඩ් එකක් නැහැ සිතුවිලි ගලාගෙන ඉන්නේ නැහැ හැබැයි මට අවට පරිසරයේ ඔක්කොම හොඳට අවදානම් කියන්නේ සද්ද ඔක්කොම අවදානම් හැබැයි මම ඉන්නේ සමාධියේ ඊට පස්සේ හරියට මම පැය භාගයක් කරන නිසා ඒ වෙලාව එනකොටම මටම හිතෙනවා දැන් මෙතනින් එළියට එන්න ඕනි කියලා එනකොටත් මට මිනිත්තු 5කට වැඩි කාලයක් යනවා එළියට එන්න කියන්නේ අත් කකුල් හොලවන්න පුළුවන් වුණාට ඒ සමාධියෙන් එළියට එන්න මට පොඩ්ඩක් වෙලා යනවා මොකද මං හදිස්සිය ආවොත් ඉක්මනට මොකක් හරි හේතුවක් නිසා ඔළුව කැක්කුමක් වගේ මට එක සැරයක් ආවා ඉතින් ඒ නිසා මං හිමීට එන්න මිනිත්තු 5ක්වත් යනවා ඒ ආවටත් පස්සේ ඊයේ රෑ මට උනේ ස්වාමීන් වහන්සේ රෑ මොකද මං සිල් අරගෙන ඊයේ මම මෙඩිටේට් කෙරුවේ රෑ ඇවිල්ලා ඇඳට ඉන්නකොට මට අර සමාධියේ ඉන්නකොට ලා නිල් පාටට පෙනුනේ සම ඇඳට ආවහමත් මම නිකන් හඳක් දැක්කා වගේ මිනිත්තු කීපයක් මං දැක්කා ඇස් දෙක පියාගෙන හිටියත් අරගෙන හිටියත් හඳක් ලා පාට හඳක් දැක්කා වගේ දැක්කා ඉතින් මං අවසර සම්මාස මගේ භාවනාව හරිද මොකක් හරි වැරද්දක් තියෙනවද විකටම කරගෙන යන්නද කියලා ස්වාමීන් වහන්සේගෙන් මම මේ ඇඩ්වයිස් මේ
හොඳයි හොඳයි ඇත්තටම දැන් මෙතන සමත සමාධියක් වැඩිලා තියෙන්නේ ඒ සමත සමාධියට මේ ආලෝක නිමිත්තක් අපි ඔකට කියනවා පටිභාග නිමිත්තක් කියලා ඒ පටිභාග නිමිත්තක් යෙදිච්ච බව නැත්නම් ඒකත් උපකාරී වෙච්ච බව මේ ප්‍රකාශයෙන් කියවෙනවා ඉතින් දැන් මේක හැබැයි දිගට යනවා කියන එක මම නම් ඒ තරම් අනුමත කරන්නේ නැහැ මොකද ඊට වඩා හොඳයි ඕක දැන් ඕකට යනවා වෙනුවට දැන් හිතේ උමනා දැන් විපස්සනාවකට නම් යන උමනා කරන ඒකාග්‍රතාවය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඕක තුල තව තව ඉන්නවා ඉඳීමේ යම්කිසි ditthadhamma සුඛයක් තියෙනවා. ඒක තමයි අපි ගිය සතියේ සාකච්ඡා කළේ. ඉතින් මේ බඳු සමාධියේක ditthadhamma සුඛයක් තියෙනවා. නමුත් ඒ තුලින් කැලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් මේක වෙනුවට අපිට දැන් පුළුවන් මේ කයේ මොකද්ද සිද්ධ වෙන්නේ? කයේ මොනවද දැනෙන්නේ? වේදනාවන්ගේ මොනවද ස්වභාවය කියලා ඉතින් අර ඒ විමසන පැත්තට තමයි දැන් අපි හිත ගන්න තියෙන්නේ. අපි සක්මනක යෙදෙනවා සක්මනේ යෙදෙනකොට ඒ පාදයේ දැනෙන ස්පර්ශයට ඔන්න අපි අපේ අවධානය යොමු කරනවා. හිතේ දැනටමත් ගොඩනැගිලා තියෙන සමාධිය නිසා දැන් මෙනෙහි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ඒ දැනෙන දෙයට අවධානය යොමු කරන්න පුළුවන්. යොමු කරමින් ඒ ගැන විමසමින් ඉස්සරහට යන්න පුළුවන්.
තෙරුවන් සරණයි සමහරවිට හොඳට තේරෙනවා.
තෙරුවන් සරණයි සමහරවිට. හොඳයි. තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මට දැනගන්න ඕනේ මගේ භාවනා ප්‍රතිපදාව කොයි තරම් දුරට හරියට කරනවද කියන එක ගැන ඔබ වහන්සේගෙන් උපදෙස්. මම සක්මන් භාවනාවයි පරයන්ක භාවනාවයි මගේ අත්දැකීම් කියන්නම්. සක්මන් භාවනාවේදී පුරපෘත්‍ය කරලා මම පටන් ගන්නේ සක්මන පටන් අරගෙන බරක් දෙවරක් විතර ඇවිදිනකොට මට ඊළඟට ඇතුලේ කතාව නවතිනවා ඊට පස්සේ ඉබේම එසවීම තැබීමට මාරු වෙලා යනවා ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික තද ගතිය සහලු ගතිය ධාතු ගුණ හීතල ගතිය ඒව දැන් අවබෝධ වෙනවා එහෙම කරනකොට ඒක වැඩි වෙලාවක් යන ඉස්සෙල්ලා මම හිතන්නේ විනාඩි 5ක් වගේ ඇතුළත මට දැනෙනවා එසවීම එක පයක් ඔසවනකොට ඒක නිකන් අර කාටුන් චිත්‍රපටයක් හැමින් දුවනකොට දකින විදිය වගේ හැමින් 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 එසවීම ගොඩක් තියෙනවා තැබීම් ගොඩක් තියෙනවා කය ඉස්සරහට යැවීම ගොඩක් තියෙනවා ඒ විදිහට මුළු සක්මනම මම එහෙම දකිනවා ඊළඟට කෙළවරට ගිහිල්ලා හිටගත්තාම ඒ ගමන් කරපු කය නතර වෙන්න තත්පර දෙකක් තුනක් බාහිර කය නතර වුණාට අභ්‍යන්තර කය චලනය නතර වෙන්නේ තවත් තත්පර දෙකක් විතර ගියට පස්සේ ඊට පස්සේ ආපහු හැරිලා ආයමත් යනකොට ආයි චලන වාර දැනෙනවා ඒ විදිහට දිගටම සක්මන සිදුවෙනවා මම ඒක ගැන අවබෝධයෙන් පැය භාගයක් විතර සක්මන් කරලා ඊට පස්සේ ඒ දැනීමෙන්ම තමයි ඇවිල්ලා පරයන්කයට වාඩියෙන්නේ. දැන් මාත් දැනගන්න ඕනේ සක්මන ගැන අහනකොට භාවනාව ඉස්සරහට කොහොමද දියුණු කරන්නේ කියලා.
ඔව්.
ඔබ වහන්සේගේ
හොඳයි. ඔය යන විදිය හොඳයි. ඔය ඕකම තව දිගට කරන්න. ඕකම බහුලීකృత කිරීම හරහා තමයි තව තව ප්‍රඥාවක් වැඩෙන්නේ. ඔය මේ දැරිලා තියෙන ස්වභාවය නිවැරදි ඒක දිගට කරගෙන යන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟට මගේ පර්යංකේ අත්දැකීම සක්මින් පස්සේ පර්යංකේට ඇවිල්ලා කය දිහා බලාගෙන වාඩි වුණාම ආශ්වාසය දිහා බැලුවම මුල විනාඩිය තුලදී චුට්ටක් මගේ හිත මේ වෙනත් දේවල් උපාදාන කරනවා කියලා දැනුණා. ඒක වුණේ විනාඩියක් විතරයි. ඊට පස්සේ ආපහු නැවතත් කඳ දිහා බලලා හුස්ම දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ ටිකෙන් ටික ටික හුස්මේ කළු බව, ගොරෝසු බව, උණුසුම් බව ඒව දැනීගෙන ටිකෙන් ටික ටිකෙන් ටික හුස්ම සිම් වෙන්න පටන් ගත්තා. එතකොට නා ඇතුල් වෙන්නේ කොයි විනාස්පුදු වෙනද, පිට වෙන්නේ කොයි විනාස්පුදු වෙනද කියන එක ඒවත් හොඳටම වැටහෙනවා. ඊට පස්සේ එහෙම බලාගෙන ඉන්නකොට ඉක්මනින්ම ඒකත් හුඟක් වෙලාවට සක්මෙන් ආපු සංගියාව හින්ද වෙන්නේ නැති විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත උස්ම ටික 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 සංසිඳෙනවා. එතකොට ආශ්වාසයේ සංසිඳනකොට හොඳට මට පැහැදිලිව පේනවා ආශ්වාසයේ ආරම්භය සියුම් විදිහට ආරම්භ වෙන හැටි, ප්‍රශ්වාසයේ සියුම් විදිහට ආරම්භ වෙන හැටි. ඒ විදිහට දකින්න දිගට ඉන්නකොට මට මේ ඒකේ ඇතිවීම නැතිවීම හොඳට දකින්නවා. ඊට පස්සේ ටිකෙන් ටික හුස්ම සංසිඳිලා කාය සංස්කාර නොදැනීම යනවා. එහෙම ටිකක් වෙලා බලාගෙන හිස් බවකින් බලාගෙන ඉන්නකොට ආයිමත් මට දැනෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික සියුම් විදිහට හුස්ම පටන් ගන්නවා ආශ්වාස ප්‍රශ්වාස. එතකොට ඒ දැනෙන්න පටන් ගත්තාම මම කලේ මගේ ආශ්වාසයේ ඒ දැනෙන ආශ්වාසයේ මුල මැද අග තුන දිගටම බැලුවා. ඒ ටික දකින්නකොට මට ඒක කලින් සැරේ මම දැක්කේ තර මුහුදු රැලක් වගේ මේ වැවක රැලි ගහනවා වගේ. ඒුණාට ඊයේ මම දැක්කේ ඒක නිකන් ඕවලාකාර චක්‍රයක් විදිහට ආශ්වාසයයි ප්‍රශ්වාසයයි යන හැටි. ඒ දිහා බලාගෙන ඉන්නකොට ටිකෙන් ටික ටිකෙන් ටික මට දැනුණා ඒක පාලනයකින් තොරයි කියන්නේ. පාලනයකින් තොර එක දිහා බලාගෙන ඉන්නකොට ඒ තොර බව හින්දාම මට ඒක නිත්‍ය නෑ, මාගේ නෙවෙයි, මේක හදිසියෙන් අතර වුණොත් ඒක දුකක් ඇති වෙනවා කියන එක ඒ හැඟීම දිගටම තදට හිතට දැනුණා. ඒ දැනෙනකොට ඒක එතකොට ඒත් එක්කම මගේ අනාත්ම හැඟීමත් හිතට ආවා. ඊළඟට මාගේ හිතට ආවා මේක තනිකරම සංඥාවක් විතරයි නේද කියන එක. ඊපස්සේ එහෙම හිතාගෙන ඒක දිහා බලාගෙන ඉන්නකොට හිතක පාරටම හිස් බවකට ගියා. උභහන්සේගේ දේශනාවල මම අහලා තිබුණා හිස් බව දෙකම වෙන දේවල් අරමුණු කරන් ඉපයි හිස් බව දිහා බලාගෙන ඉන්න කියලා. වෙනද මං කරේ ඒ හිස් බව දැනුනහම ආපහු අමාරුවෙන් ආශ්වාස ප්‍රශ්වාස හොයාගත්තා. නැත් ඊයේ මම එක හොඳටම හිස් බව දිහා බලාගෙන හිටියා. ඒ බලාගෙන මම හිතන්නේ මම විනාඩි 10ක් 15ක් විතර ඒ හිස් බවේම ගැලිලා හිටියා. ඊට පස්සේ එකපාරට මට දිග හුස්මක් වැටුණා දැනුණා. මම හිතුවා එතනින් ඉවර වුණා කියලා. මම හිතුවත් ඒ හුස්ම මම අල්ලපු නැති නිසා මට දිගටම හිස් බවක් තිබුණා. තවත් විනාඩි 5කට විතර පස්සේ මම හිතන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික සියුම් විදිහට ආශ්වාස ප්‍රශ්වාස ඇති වුණා. එතකොට මට හිතුණා දැන් මට ආපහු කලින් අරමුණු නැති වුණා, දැන් අරමුණු ආපහු ඇති වෙගෙන එනවා කියලා මම භාවනාව නතර කරන්න හිතුවා. දැන් මේ සියල්ල වෙනකොට ඉස්සෙල්ලා සක්මනේ පැය භාගයක් ඉඳලා ඇවිල්ලා ආශ්වාස පරයන්කයට වාඩිනේ. පරයන්කයට එනකොට මම වෙලාව බැලුවා සම්පූර්ණ පැයකුත් විනාඩි දෙකක් විතර ගත වෙලා තිබුණා පරයන්කේ. දැන් මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම හිස් බව දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. දැන් වහන්සේකින් මට දැනගන්න ඕනේ කොච්චර දුරට හිස් බව දිහා බලාගෙන ඉන්න ඕනද, නැත්නම් ඒක කොහොමද ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන එක.
හොඳයි. දැන් ඔය විදිහට යද්දී දැන් ඔය හිස් බවකට අපේ හිත එනවා. අපි විපස්සනා කරහා යනකොට ඒ එන හිස් බව එක අපි බොහොම සැහැල්ලුවෙන් ඉන්න හැබැයි ඒක දිහාත් නිකන් අපි අර දැන් දිහා බලන්න පුළුවන් දැඩි ආකාරයෙන් බොහොම මේ රළු විදිහට බලන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම මෘදු ආකාරයෙන්, බොහොම සෞම්‍ය ආකාරයෙන්, සැහැල්ලු ආකාරයෙන් බලන්න පුළුවන්. ඒ දෙවෙනි ක්‍රමයේ තමයි අවශ්‍ය වෙන්නේ. මේ හිස් බව දිහා බොහොම සැහැල්ලුවෙන් බලාගෙන ඉන්න. හිත සැහැල්ලුවෙන් තියාගෙන ඉන්නවා. එතකොට ඔන්න තව මේක තියන්න පුළුවන්, පවත්වන්න පුළුවන්. සමහරවිට සිතුවිලි එන්නත් පුළුවන්. එන සිතුවිලි අතහැරලා දාන්න. දැන් එහෙම යන ගමනේදී ඔක තව වර්ධනය වේවි. විනාඩි 10 15 වේවි, 15 20 වේවි. වැඩි 45ක් විතර වගේ යනකම් ඔක දියුණු කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔය தত্ত্বය තුළ හිත නිකන් තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම ඉන්න පුළුවන් කමක් තියෙනවා. මෙතන මුකුත් කරදරයක් නැහැ. මෙතන සංස්කරණයක් මොකක්වත් නැහැ. මෙතන නිහින හුදෙක් සැහැල්ලු බවක්. ඔහෙ පැවතීමක් විතරයි මෙතන තියෙන්නේ කියලා ඒ හිතට ඒ අවබෝධය ලැබෙන්න ඕනේ. ඒ සඳහා අපි මේ සමාධිය වඩන්න ඕනේ. විනාඩි 45ක් විතර වගේ ගියාට පස්සේ හිතට ඒක නිකන් තේරුම් යනවා. එපමණ ඒ දක්වා දියුණු කරන්න අපි ඊට පස්සේ ආයෙ සාකච්ඡා කරමු. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා.
මොදමන්
සම්මාස තෙරුවන් සර්. නැහැ තෙරුවන් සර්.
ඊළඟ පැනේ පාලිත සිරිවර්තන මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඒ සයිනන්සි අවශ්‍යය ඇහෙනවද?
ඇහෙනවා.
ඒ සයිනන්සි අවශ්‍යය මේක තියරි සම් ප්‍රශ්නයක්. නමුත් මම කවදාවත් තියරි මම හැමදාම භාවනා පටන් ගන්න මේ පහල බලාංශයෙන් කෙනෙක් වාගේ හැබැයි තියරි ඉක්තු කරන්නේ භාවනා කරලාවට. මේ ප්‍රශ්නේ ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ ඊසිකුරාද ස්වාමීන් වහන්සේ මේ ඇසල් පොස නොසේරලු. UK discussion එකේ මේ ප්‍රශ්නයක් තු. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මට තේරුම් විදිහට කිව්වා අර නිමිතිකරණය පිළිබඳව කතා කරන්නේ. මතක ඇති. එතකොට අනිමිති සමාධියක් නැහැ තමයි ස්වාමීන් වහන්සේ කතා කරුවේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කිව්වේ මේ අනිමිත්තක් අහොන් නිමිත්තක් අහ නැති වෙලාවට සිත පිටලා නැහැ කියලා සිත ලගින්ද තැනක් නැහැ කියලා තමයි එතනදී කිව්වේ. කියන සිත අනිශ්චිත සිත වාසය කරනවා කියලා. ତେଣୁ මගේ ප්‍රශ්නේ ඇමිර ස්වාමීන් වහන්සේ මේ අනිශ්චිත වාසය කරනවා කියලා කියන්නේ ඒ වෙලාවට විඥානයක් හටගන්නේ නැහැ නේද? නැහැ කියලා මම හිතනවා. ඒ විඥානයක් හටගන්නේ නැහැ කියන්නේ එයා ගිහිල්ලා ඉල්ලෙන්නේ නැහැ නාම රූපයක් සමග කියලා. කියලේ මගේ හිතෙන්නේ. ඒකට ඒකෙන් මම හිතේ තියාගත්තේ නිකන් තියෙන වශයෙන් ඊශ්වරයේ අපිට මේ භවයක් හැදින් නැහැ කියන එකද මේ අනිමිත්තක් වෙන අවස්ථාවේ සිදුවෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා සර.
හොඳයි. තෙරුවන් සරණයි. ඔය මාත්‍යාගේ ඒ අවබෝධය નિවරදි. ඒ කියන්නේ හිත පිහිටන්නේ නැත්නම් එතන විඥානේ නාම රූපයක බැඳිලා නැහැ. නාම රූප දැලේ පැටලිලා නැහැ. එතනට තමයි අපේ හිත පිහිටන්නේ නැති සිතක් අපපතිත්‍ත විඥානයක් කියලා සාමාන්‍යයෙන් දහම් පොතපතේ සඳහන් වෙන්නේ. එතකොට අර නාම රූප දැලේ පැටළුනේ නැති ස්වභාවය නිසා අන්න සලායතනවල සක්‍රීය බවක් සලායතනවල ක්‍රියාත්මක බවක් නැති වෙනවා. ඊට පස්සේ ඉතින් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැති වෙනවා. ඊහරහා වේදනාව පහළ නොවී සිටිනවා. ඒ නිසා තණ්හාවක් පහළ නොවී සිටිනවා. උපාදානයක් නොකර සිටිනවා. උපාදානයක් නැති නිසා භව තත්ත්වයක් පහළ වෙන්නේ නැහැ. එතකොට තියෙන්නේ නිකන් හුදෙක් මේ මොහොතේ දැනුවත් බවක් පමණයි. උපාදාන කිසිවක් නැහැ. හදාගත්ත કૃත්‍රිම භව තත්වයක් හිතේ නැහැ. ඒ නිසා මහත්යට තේරලා තියෙන එක නිවැරදි.
ඒ ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. ඒ ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍යයෙන් භවනා කරනකොට ඒ විදිහට සිත තියාගන්නට පුළුවන් තරම් අපි මේ ශ්‍රණයක් ශ්‍රණයක් පාසා භවය හදන කර්ම හදන එකක් නැති වෙනවා. ඒක තමයි කිටි කිටි මේ අපිට තියෙන ඉමීඩියට් බෙනිෆිට් එක වගේ හිතරත් මට හිතලා බලක් කියලා අපිට කියනවා. මේක තමයි ස්වාමීන් වහන්සේ මහනිදාන සූත්‍රයේදී ආනන්ද හැමතුමෝ මේ සාතුමාසේ කතා ඩිස්කස් කරන වෙලාවේ අහපු ප්‍රශ්නෙම ඒකයි. ඒ වගේම අර ස්වාමීන් ඒ වගේම මට හිතනවා අර ස්වාමීන් වහන්සේ ඉදා කිව්වේ මේ හැමතුමනේ තවදසා දෙවියෝ ලෝකෙදීම ගිහිල්ලා ආයෙත් හැමතුමෝට ඇවිල්ලා මේ සිත පිහිටන්නේ නැති ඒකවත් මේක සම්බන්ධයක් තියෙනවා නේද ස්වාමීන්
වහන්සේ? සම්බන්ධයක් තියෙනවා. මේක තමයි අර කේවඩ සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ අනිදස්සන විඥාණය ගැන එහෙම දේශනා කරද්දී ඉතින් මේ බඳු පැත්තක් ගැන තමයි දේශනා කරන්නේ. සම්බන්ධයක් තියෙනවා.
ඊළඟ
දහම්
ගැටලුව ලක්ෂ්මන් රාමනායක මහතාට ඉදිරිපත් කරන්න
ඕන. අවසරයි සදින්
හන්සර්. ඔව්.
මම කමඨාන් පිළිබඳව පොඩි උපදේශයක් ලබා ගන්නයි මේ ප්‍රශ්නය අද දේශනාවට පස්සේ. මම මේ සාමාන්‍යයෙන් මූල කර්මස්ථානයට කියන්නේ ආනාපාන සතිය. සාමාන්‍ය හැමදාම වගේ උස්මරල් සිම් වෙනකොට ප්‍රීති සුඛ පහළ වෙනවා. ඉතින් ඊට පස්සේ මුළු උස්මම කයින් මම එකපාර මේ අර භෞතික දැනීම නැති වුණාම මේ හිතේ තාම තියෙනවානේ අර ආස්වාස ප්‍රසවාස රිදම් එක ඒක අල්ලගෙන තව දිගටම මේ කරනකොට මේ ඒකත් නැති වෙගෙන යනකොට අති අධික ප්‍රීති සුඛ පාල වෙලා මේ ඒකත් පස්සේ චෙක් කරලා යනකොට ක්‍රමයෙන් ගෙවි යනවා. මට ඉස්සර මේ මේක අහුවාම ස්වාමීන් වහන්සේ කිව්වා දැන් සමාධිය අඩු කරගෙන මේ එන සිතුවිලි රාග ද්වේෂ ආදී එහෙම බලන්න කියලා. මම එමත් කර හැබැයි ළඟදි මම මේ හිතුවක් ආරක්ෂමත මේ ආයෙත් මේ සමාධිය තව ටිකක් වැඩි කරන්න ගත්තා. වැඩි කරාම මට පේනවා මේ මට කවදාවත් ආලෝක නිමිත්තක් නම් මේ පාල වෙන්නේ නැහැ. හැබැයි සමාධිය හොඳ තහවුරු බව පේනවා. ධර්මතා ඇචී නැති වෙනවා. ඒක මම තාම මේ අර්පණා ගිහිල්ලා නැහැ. විපස්සනා වගේ තමයි හොඳට මේ අවබෝධයක් තියෙන්නේ. මේ සමාන අවස්ථාවල මට පේනවා මේ සිතුවිලි පටන් ගන්න ඇති. දැන් ලාවට මේ ඡායාවක ගැවිලා ඊට පස්සේ මම ඉඟ පරණ මතක සමට මැරිච්ච කෙනෙක් නැත්තම් ආසන්න මේ අරමුණක් ඔබට දානවා. ඉතින් ඒතර මට හැමතිස්සෙම මේ සමහර වෙලාවට සබ්ජෙක්ට් ගහුනාම මට වෙන්න කතාන්තර ගොතන හැටියෙන් සද්දේ අරන් ඊට පස්සේ මේ කුරුල්ලේ ඊට පස්සේ මේ දෙකට ගියොත් අවුල බව පේනවා. මම අහන්නේ ස්වාමීන් වහන්සේ මේ සමාධිය ගුරුල් කරොත් මට පේන්නේ අර දැන් ඒ වගේ ඉතුවිලියම එක පාට එනවා. ඉතින් සබ්දයක එක පාට සබ්දයක් කියලා ගුරුල්ලෙක් කියලා එක පාට අහුවෙනවා. ඉතින් මට තේරෙන හැටියට මගේ බාලාංශ දැනුම හැටියට සමාධිය ගුරුල් නොකර දිගටම මෙහෙම කරගන්න පුළුවන්ද පුළුවන් බව මට තේරෙනවා. මම මේ උපවාසික වැඩියම ආන්න කදන්නේ මම මේ දර්ශන උපකලේශ වලට අහුලා මේ වර්තිපාරි යනවාදී කියලා
ඇත්තරම අනිවාර්යෙන්ම අපි සමාධිය බුරුල් කරද්දී සමාධිය දුර්වල කරද්දී අනිවාර්යෙන් ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය වශයෙන් මොනහරි සිතුවිලි පහළ වෙනවා. හිත ගිහිලා අල්ල ගන්නවා. ඒක තමයි වෙන්නේ. එතනින් තමයි අපි තේරුම් ගන්න මේ තාම අල්ල ගන්න ගතිය තියෙනවා. උපාදාන කරන ගතිය තියෙනවා. අරයාව නිකන් හිර කරන් ඉන්න තාක් එයා උපාදාන කරන්නේ නැහැ. හැබැයි අත ඇරපු ගමන් ඔන්න ආයෙ ගිහිල්ලා මඩගොඩටම තමයි යටෙන්නේ. එතකොට මේ දවතනාවත හිත උපාදාන කරන එක දැක තමයි එහෙමනම් එයාව නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේකේ නිකන් හරි සියුම් සම්බරතාවයක් පවත්වමින් තමයි යන්න තියෙන්නේ. ඒ නිසා සමාධිය දුර්වල වෙනකොට අනිවාර්යෙන් කෙලස් එනවා. ඒ කෙලස් එක්ක සටනක් දැන් තියෙන්නේ. අපි ඒවා තේරුම් ගනිමින් අතාරිනවා. තේරුම් ගන්නවා අතාරිනවා. ඒ ඔහොම බොහොම ඉවසිල්ලෙන් යන්න ඕනේ. කාලයක් ගත වෙනවා. ඉතින් හුඟක් වෙලාවට අපිට වෙන්නේ හරි පුදුම හදිස්සියක් තියෙනවා. හිත ඉක්මනටම මේ රාග ද්වේෂ මෝහ වලින් තොරව පවත් ගන්න කියලා. ඉතින් අපි මොකද කරන්නේ? හිත හිර කරලා තියන් ඉන්නවා. ඉතින් ඒක නිවැරදි ක්‍රමයක් නෙමෙයි. හරියට නිකන් මේ බල කළා අර පයින් පාගලා බෝලයක් වතුර යට තියන් ඉන්නවා වගේ වැඩක් අපි කරන්නේ. ඒක සාර්ථක නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් ඉතින් මේක කල් ගත වෙන වැඩක්. කාලයක් තිස්සේ මේක කරන්න ඕනේ. සමාධියක් දැන් අපේ හිතේ තියෙනවා නම් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ හිතට එන විවිධ සිතුවිලි හඳුනා ගැනීමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අද අපි කතා කළා අර සති සම්පජඤ්ඤාය සංවත්තති කියලා ඒ පෙන්වන සමාධියේදී. ඉතින් ඒතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ විදිතා විතක්කා උපජ්ජන්ති විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡන්ති. එයා දැනුවත්වමයි දැන් හිතේ විතර්ක පහළ වෙන්නේ. දැනුවත්වමයි ඒව පවතින්නේ. දැනුවත්වමයි දුර වෙලා යන්නේ. එතකොට මෙන්න මේ දැනුවත් බවනේ මෙතන මූලික වෙලා තියෙන්නේ. විතර්ක පහළ නොවෙනවා නෙමෙයි. ඒක දැනුවත්වයි පහළ වෙන්නේ. ඒක දැනුවත්ව පහළ වෙනවා, දැනුවත්ව පවතිනවා, දැනුවත්ව දුර වෙලා යනවා. ඊට පස්සේ ඉතින් ආ තේරුම් ගන්නවා මේ තාම මොකක් හරි જાතියකට මගේ හිතේ ඇල්මක් තියෙනවා. මෙන්න මෙතන සංඥා ස්කන්ධයකට මම ඇලුනා. සංඥා ස්කන්ධයක් ඔස්සේ හිත උපාදාන වුණා. ඊට පස්සේ අන්න හිත උපාදානෙන් නිදහස් කරගන්නවා. ආයෙත් ගනනලා අර අනිශ්චිත භාවයේ හිමීට පවත්වන්න හදනවා. ඉතින් මේක එක්තරා ඒ කියන්නේ මොකද්ද වැඩපිළිවෙලක් නේ මෙතන තියෙන්නේ, පුහුණුවක් නේ තියෙන්නේ. ඉතින් මේ පුහුණුව සඳහා අපිට මේ කාලයක් ගත වෙනවා ඉතින්. එඳා ඒ නිසා කලබල නොවි අර දැන් හිතන්න අපි ගාව තියනවා කියලා හොඳටම අවුල් වෙච්ච නූල් බෝලයක්. ඉතින් මේ අවුල් වෙච්ච නූල් බෝලේ අපි පරිස්සමෙන් ඉඳගහරින්න ඕනේ. පටලැවිලා අරව ගන්න ඕනේ. අපි ඒකේ කොන අල්ල ගන්න ඕනේ. කොන කොහෙද පැටලලා තියෙන්නේ, ගැට ගැහිලා තියෙන්නේ කියලා හොඳට සූක්ෂමව බලන්න ඕනේ. ඒක හයියෙන් අදින්න හොඳ නැහැ. ඒ වෙනුවට බොහොම සියුම්ම ඉදි කට්ටක් ආය කට්ටක් පාවිච්චි කරලා ඒ ගැට ගැහිච්ච තැන් දිහා ගනිමින් මේක සියුම්ම ඕනේ ඉදි ගහරින්න. මේ ගැටලු දිග අරගන්න. ඉතින් ඕකම තමයි විපස්සනාවේ තියෙන්නේ. අපිට මේක කලබල වෙලා කරන්න බෑ.
අපි මේ හිත පොඩ්ඩක් යන විදිහ බල බලා තමයි ඒක බේරා ගනිමින් යන්න තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ, තව එක ප්‍රශ්නයක් අහන්න අවසර දෙන්න. මේ දැන් මම සාමාන්‍යයෙන් නිකන් ව්‍යායාමයට එළියට ඇවිදිනකොට මම පුරන්තරම් බලන්නේ හිත, මේ අර අනිමිත්ත හරි මේ එක්කව කිදියාගෙන. හැබැයි දැන් එතකොට ඔන්න කවුරුත් පේනවා, බල්ලෙක් යනවා, කුරුල්ලෙක් ගන්න. එතකොට එකින් එක එකින් කට යනවා. හැබැයි එහෙම කියාගෙන ලේසි ආපහු එක්කවට ගන්නට වඩා, ඒ කියන්නේ ඉනේ ඉනේ අරමුණ දැන් අද කිව්වනේ අර පංච උපාදාන ස්තන් දෙක තියෙම නැතිම වගේ, ඒ වගේ ඇතිවක් පේනවා, නැතිවක් නම් අපි නම් කඳේ ගලබීරනවා වගේ. ඒ වගේ මේ ලස්සනට ඉරල ගහලා පෙන්නන්න බෑ. හැබැයි ඇතිවීම දැන් සද්දයක්, රූපයක්, ගඳක්, සුවඳක්, ඒ වගේ ඉන්කේ ඉන් යනවා. ඉතින් එහෙම නැත්නම් කරන්න පුළුවන්. හැබැයි උපේක්ෂාවට ගේන්න අපව මේ ටිකක් මේ කරන්න අමාරුයි වැඩේ. කොහොමද සම්මත ඒ අර විදිහට
කමක් නැහැ. හැබැයි ඒ කියන්නේ දැන් දැන් අපිට සම්මුදේ පක්ෂයේ හොඳට පෙන්නුම් වෙවි යන ගමනේදී අපි ඒකට උවමනාවෙන් ආවඩන්න යන්නේ නැහැ. ඒකට අපි පෝර දාන්න යන්නේ නැහැ. අපිට තේරෙනවා දැන් මෙයා මේ ආයෙත් ගිහිල්ලා අල්ල ගන්න හැටි, ආයෙත් ගිහිල්ලා මේකේ සතුට වෙන්න යන හැටි, මේක කියාපාන්න යන හැටි, මේක අස්සට හිත රිංග ගන්න හැටි. දැන් තේරෙනවා මේ හිත කරන මෝඩ වැඩේ අපි තේරුම් ගන්නවා. දැන් අපි මෝඩ වැඩේ තේරුම් ගන්න දැන් අපි ඒකට අනුග්‍රහ කරන ගතිය අඩු වෙනවානේ. දැන් අපි නොදැනම අපේ හිත මෝඩ වැඩ කරනකොට අපි දන්නේ නැතිකමට ඉතින් ඒකට අනුග්‍රහ කරනවා. අපි ඒකේ වහලෙබ් බවට පත් වෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා, තාම ඉතින් මේ හිත හැදිලා නැහැ, තාම නොහික්මුණ හිතක් තියෙන්නේ. තියා ඒ පරණ පුරුද්දට ගිහිල්ලා මේ අරමුණු වල බැහැ ගන්නවා. ඒක අපි දකිනවා. අනුකම්පා සහගතව බලාගෙන ඉන්නවා. Tamanṭama ආත්මානුකම්පාවකින් බලාගෙන ඉන්නවා මේ හිත කරන නාඩගම. හැබැයි ඉතින් අර අපේ හිතේ මේ කටයුත්ත අනුමත නොකිරීම නිසා, මේ කටයුත්තට අනුග්‍රහ නොකිරීම නිසා ඔය එයා ඒ බැහැගෙන ඉන්න කාල පරිච්ඡේදය අඩු වෙන්න පුළුවන්. දැන් ඉතින් පොඩ්ඩක් එයා ගිහිල්ලා බලනවා, තොලගාලා බලනවා. හැබැයි අපි අනුමත නොකරන හින්දා ආපහු එනවා. හරියට නිකන් අර පුංචි දරුවෙක් වැලි අත ගානවා අම්මා දිහා බල බල. අම්මා බනීද නැත්නම් අම්මා මේකට හා කියයිද, තරවටු කරයිද කියලා නිකන් එයා බල බලා ඒ වැඩේ කරනවා. ඉතින් අම්මා ගිහිල්ලා අම්මා එතෙන්ට එන්න ඕනේ නැහැ, නිකන් පොඩ්ඩක් රවලා බැලුවොත්, තරවටු කිරීමක් කළොත් ඉතින් අන්න ඒක අත්හැරලා දානවා. මොකද අම්මා අනුමත කළා නැහැ. ඒ වගේ තමයි අපේ හිතත් නිකන් මුංජි දරුවෙක් වගේ තමයි. එයා ඒ පරණ පුරුද්දට ගිහිල්ලා වැලි අත ගන්නවා, කුණු අත ගන්නවා. ඉතින් අපි ඉතින් බලන් ඉන්නවා මෙයා මේ නටන නාඩගම අනුමත කරන්නේ නැහැ. එතකොට අන්න හිත තේරුම් අරගෙන යා හිමීට ඒක අත්හැරලා දානවා. දැන් අර හිතට තරවටු කළා ගහලා බැලලා දැන් මෙතෙන්දී හදන්නත් බෑ. අපි යාව හිර කරගෙන ඉඳලා හදන්නත් බෑ. ඒ හිර කරගෙන ඉන්න එක තමයි සමාධිය කියලා කියන්නේ. දැන් අපිට මේ හිතේ ක්‍රියාකාරීත්වය දැක ගන්න පුළුවන් මේ පිරිසුදු පරිසරයේ හිතේ තියෙනවානේ. ඒකයි ප්‍රමාණවත් වෙන්නේ විපස්සනාවට. විපස්සනාවට උමනා වෙන්නේ මහා ගැඹුරු සමාධියක් නෙමෙයි, හොඳට මේ සිතුවිලි එකිනෙක හඳුනා ගන්න පුළුවන් ගතිය. ඒ සිතුවිලි වල ක්‍රියාකාරීත්වය තේරුම් කර ගන්න පුළුවන් ගතිය අපි සතුව තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රමාණවත් සමාධියක් තියෙනවා.
එමයි ස්වාමීන් වහන්සේ, මට පැහැදිලි කර දුන්නාට බොහොම පින්. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළු බන්ධ ජීව මහතා කිතිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්, තෙරුවන් සරණයි.
සෝමාස මම දැන් තවදුරටත් විමසිලිමත් අපේ අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට අර සියුම් ලෙසම මම ඉන්න ස්වභාවය නැති තැනක් ගැන විමසිලිමත් වෙනකොට මට මම මෙහෙම කරලා බැලුවා. ඒ කියන්නේ දැන් අපිට කය ගත්තාන් පස්සේ මේ කයයි විශ්වයයි එක වගේ කය ගැන එතකොට හොයන්න බලන්න දෙයක් නැති බව හොඳටම පැහැදිලි. එතකොට මේ සිත කියන එක අපිට කියන්න පුළුවන් නම් විශ්වයේ. එතකොට එතන මම නැහැ කියලා. එතකොට අර මම කියන අපි සිවුම්ම හිටපු මමත් එතන නැහැ. ඒ වගේ ස්වභාවයක ඉන්නකොට ඔය අනිශ්චිත ස්වභාවය තුළ ඉන්න අර සිවුම් මම නැහැ වගේ
නැහැ කියන එක මට ටිකක් ප්‍රත්‍යක්ෂ වුණා. ඒක නිවරදිද ස්වාමීන් වහන්සේ? නැහැ, ඇත්තටම අපි අනිශ්චිතයි කියලා කියන්නෙම කොහෙවත් පිටතට නැහැ කියන එක. නිශ්චයක් කරන්නේ නැහැ කියන එකනේ. අනිශ්චිතයි කියලා කියන්නේ නම් කිසිම තැනක නිශ්චයක් නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අපි දෙයක් දිහා බලනවා. අපි මේ දෙයක් දිහා බලද්දී ඒ බලන දෙය ඇසුරු කරමින් හිත තියෙනවා නම් එතකොට ඒක ඇසුරු කරනවා. ඒ එතන නිශ්චයක් ලැබලා තියෙනවා. එහෙම නැත්නම් බලන කෙනෙක් ඉන්නවා කියලා අපි ගත්තොත් එතන මේ පැත්ත ඇසුරු කරනවා. නෑ මේ අතර මොකක් හරි දැනගන්නා විඥානයක මමෙක් ඉන්නවා කියලා ගත්තොත් ඒතර ඒ මැද ස්වභාවයක් අපි ඇසුරු කරනවා. මේ එකකවත් අපි ඇසුරු නොකිරීම කියන්නේ ඉතින් අපිට තැනක් කියන්න බෑ. එතකොට විශ්වයේ කියලා තැනක් කියන්නත් බෑ. මගේ තුල ඉන්නවා කියලා කියන්නත් බෑ. ඒ බලන දෙය තුල ඉන්නවා කියලා කියන්නත් බෑ. අතර මැද ඉන්නවා කියලා කියන්නත් බෑ. ඉතින් එතකොට අපි ඔය වගේ තත්වයකදී යමක් කරනවා කියලා කියන්නේ අපි ආයේ සංස්කරණයක් කරන්නේ. ඇත්තටම අපේ හිත බොහොම වංචනිකාන්දමින් මේ උපදෙස් දෙනවා මේක මෙහෙම කරන්න. මේක මෙහෙම කරන්න කියලා මොනවා හරි යා යම්කිසි උපදේශයක් දෙන්න ඉඩ තියෙනවා. නමුත් එතනින්දී අපි සංස්කරණයක් නම් කරන්නේ අපි සමාහයට වඩා හොඳ කරන්න යනවා කියලා කරන්න ගිහිල්ලා පටලවා ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඇත්තටම මෙතෙන්දී වෙන්න තියෙන්නේ මේ සරල බව හරහාමයි සංස්කරණ නොකර තියෙන්නේ. අපි මොනවා හරි සංස්කරණයක් හරහා තමයි මේක නිකන් බැරෑරුම් කරගන්නේ. බර කරගන්නේ. සංකීර්ණ කරගන්නේ. නමුත් සංස්කරණ නොකර සිටීම තුළ හිතේ නිකන් හුදු සැහැල්ලුවක් විතරයි තියෙන්න පුළුවන්. හිතේ නිකන් කොහෙවත් පිහිටපු නැති බොහොම සරල අහිංසක දැනුවත් බවක් පමණයි. ඒක අපිට අහිමි වෙනවා අපි සංස්කරණයක් කරපු ගමන්. අපි නිකන් සමහරවිට ඔන්න ප්‍රඥාවක් කියලා හිතලා මේක මට මීට වඩා හොඳට කරන්න පුළුවන් කියලා හිතලා මේක මදි කියලා හිතනවා අපි මොකක් හරි කරනවා. මම ආයි සංස්කරණයක් කරන්නේ. එතකොට සංස්කරණ නොකර සිටීම කියන එක හරි නිකන් සරල බවකට තමයි උපමා කරන්න වෙන්නේ.
ඔව් එතනදී ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ එහෙම මේ ස්වභාවයේ කනිත සතිමත්ව ඉන්නේ එතන. නමුත් අපේ අනිත් වැඩකටයුතු දැන් මම බැලුවා අනිත් වැඩකටයුතු කරන දේවල් සිත එතන ඉඳියට කරන්න පුළුවන්.
පුළුවන් අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්.
මම බලෙන් කියලා මොනවත් කරන්නේ නැහැ.
ඔව්. අන්හරි ඒකමක් නෑ. ඒ කියන්නේ අනිත් දැන් හිතන්න දැන් මහත්යාගේ ආ කියන්නේ
එතන මම හඳුනාගත්තේ දැන් ඇත්තටම දැන් ඉතින් සිත ඒ ස්වභාවය දැන් අපි හිතමුකෝ කොයි වෙලේක හරි කය අතාරිනවා කියලා.
හ්ම්.
මරණ මොහොතේදී නමුත් කය අතාරිනකොට අර සිත මොකද කරන්නේ නැතුව සිතට ඉන්න තියෙන සුදු ස්වභාවය තමයි එතන තමයි ආයි.
ඔව් එතන තැනක් කියන්න බෑ.
අපිට අනිත් වැඩ කටයුතු කිරීම පුරුදු වීමක් කියලා වගේ තමයි මම
එහෙම. ඔව් ඒක හරි.
කරලා බැලුවා.
ඔව් ඒක හරි. ඉතින් ඒ කියන්නේ දැන් වැඩක් කරන්න බැරි කමක් නැහැ. දැන් මහතර ඇවිදින්න පුළුවන්. හැබැයි ඇවිදින පයේ හිත බැස ගැනීමක් නැහැ.
ඔව්
ඊළඟට අපි දුමු කන්න බොන්න පුළුවන්. මේ රස දැනෙනවා. හැබැයි රස අල්ලගෙන හිතේ කතන්දර ගෙතීමක් හෝ සිතුවිලි පහර කර ගැනීමක් විතරක පහල කර ගැනීමක් නැහැ. තියෙක ඇත්තම බුදුරජාණන් වහන්සේ පැති කීපයකින් විස්තර කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ධාතු විභංග සූත්‍රය ගත්තොත් එක පැත්තක් තමයි ප්‍රඥාව පැත්තෙන් පෙන්වන එක. හොඳට ප්‍රඥාව වඩලා ඒ හිතට යොමනා කරන ඒ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. මේක තමයි වෙන්න තියෙන්නේ. මොකක්වත් උපාදාන නොකර පැවැත්වීමයි වෙන්න තියෙන්නේ. මොකක්වත් දෘෂ්ටිගත නොවීමක් මෙතන වෙන්න තියෙන්නේ කියලා ඒ හොඳට ප්‍රඥාවෙන් යාට පෝෂණයක් ලැබලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය අනිශ්චිත භාවය ගැන අවබෝධයක් තියෙනවා. ඒ වගේමයි අනිශ්චිත භාවය තමයි තමන්ගේ නිජ භූමිය හරියට නිකන් හිතේ ගෙදර වගේ තත්වය කියලා එයාට අවබෝධයක් තියෙනවා. ඊළඟට මමෙක් හදන මමෙක් කරන තත්වය අතහැරීමේ ප්‍රතිපදාවක් තියෙනවා. උපදි පටිනිස්සග්ගයක් කියලා කියන්නේ ඒකයි. දැන් අපි හදනවානේ හැමතිස්සෙම කියන්න බෑ. අර මමෙක් හදන හැටි මමෙක් වැඩෙන හැටි මමෙක් හදා ගන්න හැටි තේරුම් ගනිමින් ඒ හදන මමය අනුමත නොකර අතහරින ගතිය උපදී පටිනිස්සග්ගයක් ඊළඟට තියෙනවා. අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ කියනවා රාග ద్వේෂ මෝහ අනුමත නොකර රාග ద్వේෂ මෝහ හට ගනිද්දි තේරුම් ගනිමින් ඒක අතහරින ගතිය. එතනත් එහෙමත් තියෙනවා. ඉතින් ඒකට පැති හතරකින් පෙන්නලා තිනවා ධාතු විභංග සූත්‍රේ. ඒක මේ නිකන් පදනම් හතරක් මත පිහිටාගෙන නිකන් කකුල් හතරක් මත පුටුවක් තියෙනවා වගේ තමයි. එහෙමනම් මේ අපේ හිත ඔන්න ඔය පසුබිම් හතරක නැත්තම් අපි කියන්නේ අනුග්‍රහ හතරකින් තමයි එහෙමනම් මේ ගමන යන්නේ.
එකක් තමයි ප්‍රඥාවෙන් ලැබෙන අනුග්‍රහය, අනිත් එක තමයි කුහිවත් නොපිහිටි තත්වයේ කෙරෙහි හිතේ තියෙන ඒ එක්තරා අන්දමක අවබෝධය. ඒ තුල ඒ එතනින් තමයි එයා දැන් ලබන්නේ නිශ්‍රයක්. එහෙම නැත්නම් ඒ තත්වයේ තුලින් තමයි එයා අනුමත කරන්නේ. කුහිවත් පිහිටපු තත්වයක් නෙමෙයි අන්න ඒ ස්වභාවය. ඊළඟට කෙනෙක් පුජ්‍යලයක් බමෙක් හදාගෙන ඒන සිතුවිලි අතහරින ඒ උපති පටිනිස්සග්ගේ. අනිත් එක තමයි රාග ද්වේෂ මෝහ ඒ අනුසය ආශ්‍රව ධර්මයන් ඒවා අනුමත නොකර ඒවට වැඩෙන්න නොදී ඒ වශය කර හරින ස්වභාවය. ඒතර මෙන්න මේ පදනම් හතරක් අනුගමනය කරමින් තමයි ඉස්සරහ ගමනක් ධාතු විභංග සූත්‍රයේදී පෙන්නලා තියෙන්නේ.
එතකොට මේ කියන ස්වභාවය සමනස ඒ වගේ කියලා තමයි. මොකද සිත ඒ ස්වභාවයේ ඉන්නවා, මගේ කටයුතුත් මම කරනවා, ඒවට අවශ්‍ය දැනුවත් බව ලබනවා, සිත අවශ්‍ය වෙලදී එතනට එනවා. මමයා එතනදී නෑ, අර කලින් මම හඳුනාගත්තා. නමුත් ඒ අනිසිත ස්වභාවය මම පාත්වනකොට බොහොම සුළුවට මමයා ඉන්නවා කියලා අර ගියසුමානේ ඔබ වහන්සේ පැහැදිලි කරා. එතකොට තමයි මම තවදුරටත් විමසිලිමත් බැලුවේ. එහෙමනම් දැන් අපි අර කලින් භාවනා වලදී අපි කරේ ඔය දැන් කායගත සතියේ සිත පවත්වමින් ටික ටික මේ තත්ත්වයට ආවනේ. දැන් මෙතන මම අඳුනගන්නේ සිතට තියෙන සිතේ අන්තිමම ස්වභාවය තමයි මේ විශ්වයේ යාට ඉන්න තියෙන අන්තිම ස්වභාවය. එතන එයාගේ කිසිම එකතු වෙච්ච දැනුමක් නැහැ. එකතු වෙච්ච දැනුමක් තියෙනවනම් එතන මම ඉන්නවා. එහෙම මොකුත් නැති ස්වභාවයක යා ඉන්නවා. නමුත් අපේ වැඩ කටයුතු
ටිකක් කරගෙන
යනවා.
කරනවා. ඔව්. ඇත්තටම දැන් එකතු වෙච්ච දැනුමක් නැති නිසාම මුළු විශ්වයේම දැනුම සතුයි කියලා කියන්න පුළුවන්. නේද? දැන් අපි අපේ හිතේ එකතු වෙච්ච දැනුමක් අපි මතකේ රඳවගෙන ඒ පටු සීමාවේ අපි හිත හිර කර ගැනීම තුළ අපිට හාත්පස තියෙන දැනුම අපි නිකන් අවලංගු කළා වගේ දෙයක් තියෙනවා නේද? හිත පටු කරගත්තා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ උන්වහන්සේගේ හිතේ ස්වභාවය ගැන කියනවා. විමරියාදිකතේන චේතසා විහාමි ඔන්න ඒ වගේ වචනය සඳහන් කරනවා. ඒ කියන්නේ මරියාදාවල් නැහැ හිතේ. මරියාදාවක් කියලා කියන්නේ සීමාවක්. පටු ගහගත්ත වැටක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ හිතේ එබඳු මරියාදාවක් නැහැලු. එබඳු සීමාවක් නැහැලු. එක තැනකට කොටු වෙච්ච ගතියක් නැහැලු. එක අරමුණකට බැහැගත් ගතියක් නැහැලු. ඉතින් එහෙමනම් උන්වහන්සේගේ හිතේ තියෙන හාත්පස පැතිරිච්ච ස්වභාවයක් නේද? يعني මුළු විශ්වය පුරාම පැතිරිච්ච ස්වභාවයක්. ඉතින් එතනින් අදහස් වෙන්නේ නැහැ මේ මුළු විශ්වයම පේනවා දන්නවා එහෙම එකක් කියන්න බැහැ ඉතින්. ඉතින් ඒකමනේ අහන්නේ දැන් සර්වඥයි කියලා කියන්නේ මොකද්ද කියලා අහුවාම ඉතින් අර කවුද මේ බක්ලි ගෝසාල හරි නිගණ්ඨනාත පුත් හරි ඇවිල්ලා කියනවනේ මට මම සියල්ල දනිමින් සියල්ල දකිමින් මේ මොහොතේ සියල්ල දකිමින් වාසය කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ එහෙම එකක් නෑ කියලා. අවශ්‍ය නම් දැනගන්න පුළුවන්.
ඔව් එහෙම එකක් නෙමෙයි මේ මොහොතේ තමන් ඉන්නවා. නමුත් ඉතින් අර අපේ ළඟ තිබුණු දැනුම නෑ.
ඒතරයි ඒ වගේ. ඔව් දැනුමද
කය පවත්වනකම් වැඩ කටයුතු පිට කරගෙන යන ස්වභාවයක්
තියෙනවා. ඔව් එහෙම කියන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ දැන් අර අල්සයිමා හැදිලා වගේ ඔක්කොම ටික අමතක වෙලා උතුර දකුණ මාරු වෙලා ඉන්නවා කියලා එකකුත් අදහස් වෙන්නේ නැහැ. ඉතින් වැඩ ටිකට උතර මහත්යගෝ වගේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් ඉතින්. නේද?
ඔව් වැඩ කටයුතු කරගන්න පුළුවන්.
හොඳයි සාරා. හොඳයි තේරුම් ගන්නයි.
ඊළඟ දහම් ගැටලුව ප්‍රභාගම ගේ ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණ
ස්වාමීන්
වහන්සේ. ඔව්. සංස්කාරවල රාග සිත, ද්වේෂසිත, මෝහසිත නිසාම මේ ද්වේෂ එනවා කියන එක තේරෙනවා නිකන් මට එතන හිතනවා මං ගම් එකක් වගේ ඇරිලා ඉන්නවා කියලා. ප්‍රඥාව නැතිකමක් තියනවා කියලා මම සතියෙන් තේරෙනවා ස්වාමීන් වහන්සේ. මට ගොඩක් බණ අහන්න නිසාර මනේ දේවල් වලට මාත යොමු වෙන්න විදිහක් නෑ ස්වාමීන් වහන්සේ.
ඒ වෙනුවෙන් මාව යොමු කරගන්න කියලා වහන්සේ ඉල්ලනවා මට ප්‍රඥා මදි කියලා හිතනවා දැන් ඉස්සරහට යන්න.
ඉතින් ඒක තමයි අපි ටික ටික වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඉන්න. ඉතින් අපි කියන්නේ දැන් දහම විමස විමස යන ගමනක් මෙතන තියෙන්නේ. අපි කවුරුත් සියල්ල දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විතරයි සියල්ල දන්නේ. අපි කවුරුත් සියල්ල දන්නේ නැහැ. ඒ නිසා අපි ශාස්ත්‍රුන් වහන්සේව ඉදිරියෙන් තියාගෙන උන්වහන්සේ දේශනා කළ තියෙන දේවල් දේශනාවන් සූත්‍ර දේශනාවන් විමසමින් ඒවෙන් ගන්න තියෙන ගුරුහරුකම් ලබා ගනිමින් නිහතමානීව ගමන් කරනවා. ඒ නිසා ඉතින් ඒ විදිහට ඉදිරියට යමු නේද?
ස්වාමීන් වහන්සේ මං ත්‍රිපිටකයම ගෙන ගන්න ඕනේද?
නෑ නෑ එහෙම එකක් නෑ. ඉතින් සූත්‍ර පිටකය පරිහරණය කරන්න පුළුවන්
මොන වගේ සූත්‍ර දේශනාවන්ද මං ඔබ වහන්සේගේ සේක්‍යා සූත්‍රය සවන් දුන්නා සියල්ලම විපස්සනා මධ්‍යස්ථානයේ කරපු 2018 වර්ෂයේ.
ඔව්.
ඒ වගේමයි සරි සරි එනවා ස්වාමීන් වහන්සේ නමුත් ඒවා ලැබෙන්නේ
නැති කතියුත් තියෙනවා. නෑ මේ දැන් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. මම ඕනනම් මේ Zoom එකට දාන්නම් chat එකට මේ
ඉරිදා
හොඳයි ඉරිදා ධර්මදේශනාවන් ලබා ගන්න link එක මම මේ chat එකට
දානවා. ඒක ලැබෙනවා.
ආ ලැබෙනවාද?
ඒක ලැබෙනවා. ඔබ වහන්සේ කලින් කරපු සූත්‍ර දේශනාවන් මට ගත් සතුටේ වහන්සේ තේරෙනවා.
හරි.
ඉදිරියට මට දැන් මම දන්නවා දැන් මට මෝහය තමයි ගොඩක් තියෙන්නේ කියන එක.
නෑ ඒකත් දැනුමක්
ඉතින්. හදා ගන්න ඒකත්.
හොඳයි. ධර්මදේශනා ඔය මේ නිස්සරණවනේ වෙබ්සයිට් එකේ සිංහල ධර්මදේශනා තියෙන තැන මම මේ link එක එවන්නම්. එතන ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් කරාම හම්බ වෙනවා. මේ එච්චර අමාරුවකුත් නෑ හොයාගන්න. හොඳයි.
එහෙමයි
පුළුවන් ස්වාමීන්
වහන්සේ. හොඳයි.
ඔන්න මම තෙරුවන් සරණයි. හොඳයි. මම ඔන්න හැමෝටම දාන්නම්. එතකොට කැමති කෙනෙකුට ගන්න පුළුවන්.
ඊළඟට හොප් දෙකළු බුද්ධි ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි. එහෙනම් ස්වාමීන් වහන්සේ.
ඔව් එහෙනවා.
මුදිනේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම ලියාගෙන කියන්නේ මට අඩුපාඩුයි කියලා ස්වාමීන් වහන්සේ.
හරි.
මට සියලුම දුකට මේ උත්තර හම්බ වුණා. දැන් මේ අද සාකච්ඡාවෙන් ඒත් මට හිතනවා මගේ අර සිතේ ඥානයේ අඩුවක් තියෙන හින්දායි ලකුණිමචු ගතියක් තියෙන හින්දායි මම අනතුරේ වැටුණා කියලා ඒ අර පුඩි කාලේ ගුරු උපදේශ මග හැරෙන හින්දා වෙන්න තියෙන මේ ස්වාමීන් වහන්සේ. එතකොට මම අර සමාධිය ලොකුට අත්දැකලා තිබුණේ නැහැ නිසා මට ඇත්තටම උනේ මම මේ සමාධිය මොන වගේද කියලා බලන්න ගිය බව තමයි දැම්මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ සමතලිතතාවු බිඳ වැටුණා. එතකොට මම අර උපාදානවල හිර වුණා. ඉතින් ඇත්තටම මගේ මේ ඇඟ මගේ මේ ලෙඩ කය මට නැවතත් ඒ සමාධියෙන් ගැලවෙන්න උපකාරයක් වුණා ස්වාමීන් වහන්සේ. ඒ වගේම මගේ අර දෙමාපියනුත් මගේ පුංචි දුවත් උපකාර කළා. අර ප්‍රඥාවේ අඩු ගතිය මට තේරෙනව නැති වුණ සතිය නැති වුණා කියලත් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. දැන් එතකොට දැන් මම සතිය පිටවල ආය අනිසිත ස්වභාවයට මගේ හිත ගත්තා. දැන් මට ඒකේ සැහැල්ලුව දැනෙනවා ස්වාමීන් වහන්ස. ඉතින් මට උපහන්සේ මේ අපිට අනුකම්පාවෙන් කරන මේ උපකාරවලට උපහන්සේ නිරන්තර අපිට දෙන උපදේශවලට මේ උපහන්සේගේ පාද නමස්කාර කරන්න අවසර ඉල්ලනවා ස්වාමීන් වහන්ස. ඕමත්ම ස්තුති.
හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. අපිට වෙන ප්‍රශ්න ලැබිලා තියෙනවද?
කොහොමකෙනෙක් ඉදිරිපත් කළා ස්වාමීන් වහන්සේ යෝෂි වේ වණ්‍යාරච්චි උගේ පැන ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මම භාවනාවක් විදිහට සිතට එන සිතුවිලි දිහා බලාගෙන ඉඳපු පුරුදු වෙලා ඉන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම කරන පුද්ගලයෙකුට නොබිහි පවතින සමාධිගත ස්වභාවයක් තියෙන පුළුවන් කියලා අහන්න කැමති ස්වාමීන් වහන්සේ. දැන් සිතට අකුසල සිතුවිලි ඇති වෙනකොට සිතේ ස්වභාවය වෙනස් වෙනවානේ ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඒ වෙනස් වෙන ස්වභාවය අනුගමනය කරගෙන සතිය ඇති වෙනා සිහිය අවදි වෙනා ඒ අකුසල සිතුවිලි නැති වෙන බව දැනෙන වෙලා නැවතත් අර කලින් තිබුණු නිකන් සමාධිගත ස්වභාවයටම ඇදලා යන ගතියක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒක හරියට නිකන් ගලාගෙන යන කකක් වගේ නිකන් තාලයක් නැති ශබ්දයක් නැති තාලයක් වගේ ඒ මට්ටමින් එළියට යන්න විදිහක් නැති ගතියක්. ඒ කියන්නේ ඒ ස්වභාවයෙන්ම නැතිලා තියෙන ගතියක් තමයි නැහැන්නේ. ඒක ස්වාමීන් වහන්සේ මේ සමාධියේ තියෙන උපක්ලේශයක්ද නැත්නම් ඒ
සමාධියේම ස්වභාවයක්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නයි. හොඳයි. ඉතින් අපි කියන්නේ සමාධියක් දියුණු කරපු කෙනෙකුටත් ඕක වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි තුමු සමත සමාධියක් දියුණු කරනවා. එයා බරපතල විදිහට අපි තුමුන්න ධානයක හරි මාක් හරි සමාධියක එයා පැයක් දෙකක් ඉන්නවා. ඒක දැන් ඒක හිතේ රෙජිස්ටර් වෙනවා. ඊට පස්සේ හිත ඒකේ läග ගැනීම පුරුද්දක් කරගන්නවා. වාඩි වෙච්ච ගමන් එතෙන්ට යනවා. ආයෙත් වාඩි වෙච්ච ගමන් එතෙන්ට යනවා. දැන් ඒක නිකන් හිත පුරුද්දක් කරගෙන තියෙනවා. සමහරවිට ඔන්න බෙල්ල කඩන් වැටෙනවා. ඒක අස්සට ගිහිල්ලා ඔහේ ඉන්නවා. ඉතින් ඒක නිවැරදි නැහැ. එතකොට ඉතින් ඒ සමාධිය කඩන්න වෙනවා. මේ සමාධිය වඩන්න නැතුව ඉන්න අවශ්‍යයි. වාඩි වෙන්න නැතුව ඉන්න අවශ්‍යයි. භවනා නොකර ඉන්න අවශ්‍යයි. මොකද මේ හැදලා තියෙන සමාධිය දැන් අර උපක්ලේශයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අනිත් තව දෙයක් තියෙනවා. දැන් සමහර ලාවට අපි කායනුපස්සනාවක් වඩලා ඔය සති සම්පජඤ්ඤේ පොඩ්ඩක් හඳුනගන්න. ඒක කායනුපස්සනාවෙන් පටන් ගන්න එක බොහොම සෞඛ්‍ය සම්පන්නයි. අපි හෝඩිය පන්තියෙන් පටන් ගන්න. එතකොට බොහොම සෞඛ්‍ය සම්පන්නයි. ඒක හෝඩිය පන්තිය වගේම විශ්වවිද්‍යාල මට්ටමකටත්පත් වෙනවා. ඉතින් එතකොට ඒ සෞඛ්‍ය සම්පන්නව අපි සතිය ඊළඟට සම්පජඤ්ඤය දියුණු කරගෙන යන අතරවාරේ ඉබේටම වගේ හිත දිහා බැලෙන්න ඉඩ තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ සම්පජඤ්ඤය දියුණු වෙනකොට හිත දිහා බැලෙනවා. එතකොට ඔන්න හිතේ එන්නේ ඔය වගේ අකුසල ස්වභාවයන්. අපි අකුසල් වලට අනුග්‍රහ කරන හැටි, අනුග්‍රහ නොකර ඉන්න පුළුවන්කම ඔක්කොම නිකන් තේරෙන්න ගන්නවා. එතකොට ඉතින් අර සිතුවිලි වලට වැඩි දුර යන්න බෑ. ප්‍රපංච කරන එක අඩු වෙනවා, මේ නිමිතිකරණය අඩු වෙනවා. ඉතින් ඕවා ටික ටික තේරෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා ඒ හරහා හිත භුක්ති විඳින්නේ සමාධියක් කියනට වඩා ඉතින් නිදහසක් කියලා කියන්න පුළුවන්. දැන් අපි දේවල් වල පැටළුණාමනේ හිතට නිදහසක් නැත්තේ. දැන් අපි එන සිතුවිලි අතහැරලා දැම්මහම ඒවා උපාදාන නොකර ඉන්න පටන් ගත්තම ඒවා ඉක්මනට යනවා. ඒ හිතට ආවේනික සරල නිදහස එයා දැන් භුක්ති විඳිනවා. දැන් අපිට හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ ඔය සරල නිදහසෙන් අපි සෑහීමකටපත් වෙන්නේ. අපි ඊට වඩා ලොකු දේවල් ඉල්ලන්න යනවා. අපි මේ තියෙන මතුපිට සරල නික්ලේශී සංස්කරණ වලින් තොර ඒ తත්වය අභිබවා අලුත් දේවල් කරන්න යනවා. ඉතින් ඔතන තමයි අපි මාර්ගය වරද්දගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය බොහොම සෞඛ්‍ය සම්පන්න මාර්ගයක්. ඉතින් උන්වහන්සේ පෙන්වන පාරේ අපි ගියොත් අපේ හිත වියගුලේ වැටෙන එකක් නැහැ. අපිට පිස්සු හැදෙන එකක් නැහැ. හැබැයි අපි ඒ වෙනුවට අපිට උමනා දේවල් කරන්න ගිහිල්ලා අපි සමාධියේ ඉල්ලගෙන සමාධියේ රස විඳින්න අධික මේ ගැඹුරු සමාධි වල ඉන්න ඒවයි ආස්වාදනය කරන්න ගියොත් ඉතින් මොනව වෙනවද කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ බොහොම සෞඛ්‍ය සම්පන්න බවක් තියෙනවා. ඒකේ සතිය ඉස්සරහට තියාගෙන, අහිංසක බවක් ඉස්සරහට තියාගෙන බිමට බැහැලා කෙලස් ගැන විමසමින් හිත සැහැල්ලුවෙන් කාලයක් අරගෙන හිමීට යන ගමනක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කතා කරන ස්වභාවය තුළ මට හිතනවා එච්චර වැරද්දක් නම් වෙලා නැහැ. නිකන් හිතුවිලි එන බව දකින්නවා, ඒක ඉතින් අතහරිනවා, ආයෙත් හිත විවේක වෙනවා. ආයෙත් හිතුවිල්ලක් එනවා, ඒක අතහරිනවා, ආයෙත් හිත විවේක වෙනවා. ඒක ඉතින් වැරද්දක් නැහැ. හොඳයි.
අපි ඊළඟ කෙනාට දෙමු. ස්වාමීන් වහන්සේ දැනට වෙලාව තිබෙනවද? තව ප්‍රශ්න තුනක් තිබෙනවා.
හරි, බලමු තව විනාඩි 5ක් විතර ගමුකෝ එහෙනම්.
කෙටියෙන් ඉදිරිපත් කරන්න ඔබගේ පැනයත් ලතා තේනුවරට අවස්ථාව තිබෙනවා.
නැයි මේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මාව ඇහෙනවද?
ඇහෙනවා.
ආ ස්වාමීන් වහන්ස, මම මේ භාවනා කරනවා දැන් මේ දවස්වල. දැන් අවුරුදු 5ක් විතර ඉඳලා තමයි පටන් අරගෙන භාවනා කරගෙන යන්නේ. ඊට පස්සේ දැන් නිස්සරණවනේ මේ වෙබ්සයිට් වලින් භාවනා වැඩසටහන් වලට සහභාගි වෙලා දැන් මම උගත් දුරටම ඔබ වහන්සේගේ දේශනාවල අනුව භාවනා කටයුතු කරගෙන යනවා. දැන් මම මේ මගේ භාවනා තත්ත්වයේ මම දැනට මම හිතුවා ස්වාමීන් වහන්සේගේ උපදෙස් තියෙනවානේ සමාධිය යන්න එපා කියලා. ඉතින් මම හිත මෙච්චර දවස් කරේ සමාධියට ආනාපාන සතියෙන් සමාධියට ගිහිලා ඒ විදිහට භාවනා කරගෙන ගියේ. මම හැමදාම පැය දෙකක් වගේ මේ දවස්වල භාවනා කරනවා. ඉතින් මට දැන් උමනාව තියෙන්නේ ස්වාමීන් වහන්සේ දේශනා කරන විදිහට සමාධිය මූල් කරගන්න එපා කියලා. ඉතින් මං හිතුවා දැන් විපස්සනාවට යන්න නම් සමාධිය නැතුව භාවනාව කරගෙන යන්න ඕනේ කියන එක
නෑ. එහෙමත් කියන්න
බෑ.
ඒකත් පොඩ්ඩක් එහෙම කිව්වොත් ඒකත් වැරදි. ඒ කියන්නේ සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති පස්සති කියලා බුදුරජාණන් වහන්සේ කියනවානේ. දැන් ඕකේ තියෙන්නේ අපි නිකන් බෙහෙතක් පාවිච්චි කරනවා වගේ වැඩක් තියෙන්නේ. දැන් අපිට ලෙඩක් තියෙනවා නම් ඒතර ඒ ලෙඩේට බෙහෙත පාවිච්චි කරන්නත් ඕනේ. අපි හැබැයි මේ මාත්‍රාව දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. අධික මාත්‍රාවකට යන්න හොඳත් නැහැ. ඒතකොට බෙහෙත නැතුවත් බෑ. සමාධිය නැතුව කරන්නත් බෑ. සමාධිය අධිකතර මට්ටමකට ගිහිලා කරන්නත් බෑ. ඒකයි කියන්නේ. නිකන් හිතන්න මෙහෙම අපිට තියෙනවා ඉනිමගක් නගින්න. ඉනිමගක් නගින්න තියෙනකොට අපි හොඳට ඒ ඉනිමගේ තියෙන ඒ යෂ්ටි අපි අල්ල ගන්න ඕනේ. ඒ අල්ල ගන්න ඕනේ හැබැයි උඩට යන්න නම් ඊළාට අතහරින්නත් ඕනේ. නේද? අපි ඒකෙන් ප්‍රයෝජනෙ අරගන්නවා. ප්‍රයෝජනෙ අරගෙන ඊළඟට අතහරින්නත් ඕනේ. අපේ හිතේ සමාධිය හරහා අපේ හිත එන්න එන්න අපි හිතමු ඔන්න දැන් පැහැදිලි වෙන්න පටන් ගත්තා. දැන් ඒක තමයි සමාධියෙන් ලැබෙන ප්‍රයෝජනය. ඉතින් ඊට පස්සේ දැන් යාව අතරින්න ඕනේ. දැන් කියන්නේ ඒ අරගන්න තියෙන ප්‍රයෝජනේ අරගත්තා. ඊට පස්සේ ඉතින් පැත්තකින් තියන්නයි තියෙන්නේ. ආයෙත් හිතන්න දැන් ඔන්න අපේ හිත හොඳටම වික්ෂිප්ත වෙලා මෙලෝ මේ දෙයක් පේන්නේ නැහැ. හෝගාලා සිතුවිලි එනවා. හිත හරීම දැන් අර කාලෙකින් මුල් කාලේ තිබිච්ච වගේ හොඳටම වික්ෂිප්තයි. ඉතින් ඒ කියන්නේ ආයි සමාධිය වඩන්න ඕනේ. මොකද හිතේ ඒ පැහැදිලි බව අහිමි වෙලා. ඉතින් ඒ නිසා මේ සමබරතාවය පෙන්ලා දෙන්නේ සතියෙන්. දැන් කොහොමද හිතේ තත්ත්වය? හිත හොඳට මේ සිතුවිලි වෙන්වෙන් වශයෙන් දැනගන්න පුළුවන්කම තියෙනවද? එහෙමනම් ඉතින් අලුතෙන් සමාධිය වැඩි නොවැඩුවට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් හිතේ හොඳටම අතෝරක් නැතුව හොෝගාල සිතුවිලි එනවා, නිකන් හිත හොෝගාල කියෝනවා, ප්‍රපංච කරනවා. එහෙමනම් ඉතින් සමාධිය අවශ්‍යයි.
එහෙම ස්වාමීන් වහන්සේ, නමුත් මට එහෙම සිතවිලි එන්නේ නැහැ. සමාධිය ගියාම මම පිළිසිතුවම ඒක ඒ සමාධියේ ඉන්නවා. නමුත් අර විපස්සනාවට හැරෙන්නේ, ඒ විපස්සනාවට හැරෙනකොට එතකොට මම මොකද කරන්න ඕනේ කියන එක ගැන තමයි මට ප්‍රශ්න තියෙන්නේ.
ඔව්, එතෙන්දී කියන්නේ කායानुපස්සනාවටම දාන එක හොඳයි. දැන් මෑනියෝ කොහොමද සමාධියක් හදාගත්තේ?
සමාධිය මම ආනාපාන සතිය තමයි කරන්නේ.
ඔව්, එතකොට
ආනාපාන සතිය හොඳටම ඒක මුලමදාග ඒ සම්පජඤ්ඤය පිටවල මම හොඳටම කියන්නේ මම දන්න තරමට මම ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි ඒ විදිහට මම කරනවා. එතකොට මට දැනෙනවා මම සමාධියට යනවා කියලා.
හොඳයි.
ඊට පස්සේ මුස්මරල්ල අතාරිනවා. එහෙම වෙනවා. ඉතින් දැන් මං හිතනවා ඒ ඉච්චර දුරට යන්න ඕනේ නැහැ කියලා. මම දැන් හිතනවා මම ඒක විපස්සනාවට හරව ගන්න ඕනේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ මට තියෙන උමනාව.
හරි, හොඳයි. දැන් ඇත්තටම දැන් මෑණියන්ට තේරෙනවා නම් ආනාපාන සතිය හරහා ගියා. හිතේ දැන් එකඟතාවයක් තියෙනවා. හිත කලින් වගේ අතෝරක් නැතුව සිතුවිලි එන ගතියක් නැහැ. එකක් පස්සේ එකක් එන ගතියක් වගේ තියෙනවා. හිත ගැනත් මට දැනෙනවා. ඊට පස්සේ දැන් අර තරම් දුර නොගියයි කියලා ප්‍රශ්නයක් නැති බව තමන්ට තේරෙනවා නම් පුළුවන් කයට හිත දාලා කයේ මොනවද දැනෙන්නේ කියලා බලන්න. එතකොට ආයි පොඩ්ඩක් අපි මේ කායනුපසනාවට එන්නේ. එතකොට කයේ මේ දැනෙන දේවල් හිතන්න එක අතක් මත එක අතක් තියෙනවා. දැන් මේ ආනාපාන සතිය හරහාම යන ක්‍රමයකත් තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක නොවෙච්ච ගතියක් තියෙන හින්දායි මම මේ පැත්තට දාන්නේ. දැන් ආනාපාන සතියේ හරහාම යනකොට හුස්ම රැල්ල සංසිඳුණාට පස්සේ නිකන් කය කිලි පොලා යන වගේ ගතියක්, කය සැහැල්ලු වෙන ගතියක්, පායනවා වගේ දැනෙන ගතියක්, රැලි රැලි යනවා වගේ ගතියක් ඕවා එන්න පුළුවන්. එතකොට අර කානුපස්සනා මාර්ගයේ මේ ආනාපාන සති මාර්ගයේ ඔස්සේම යන්නත් පුළුවන් බවක් තියෙනවා. මොකද ඒ ටික එහෙම කියවෙයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මට ඒක ඒව දැනෙනවා. අර කම්පන චංචල ඔක්කොම හොඳටම දැනිලා මම ඒව ඔක්කොම සංසිඳනකම්ම බලාගෙන ඉඳලා ඊට පස්සේ චිත්තානුපස්සනාව වගේ මගේ සිත් පිළිදීහා බලාගෙන ඉඳලා ඒවා ඒ විදිහට තමයි මම සමාධියට යන්නේ.
හරි. එහෙමනම් ඉතින් ඔව් නෑ. ඔතෙන්දී එහෙමනම් මෑණියෝ වචනවල පැටලිල්ලක් තියෙන්නේ. දැන් අපි හොඳට ඒ ආනාපාන සතිය වඩමින් යනකොට ඊළඟට ඒව සමනය වෙනවත් එක්ක කම්පන චංචල ස්වභාවයන් පහළ වෙනවා නම් ඒව හොඳින් සියුම්ව දකිමින් වාසය කරන්න. ඒවා ඒ කම්පනයක් චංචලයක් කියලා කියන්නේම ඇති වෙන නැතිම ස්වභාවයක්නේ. ඉතින් අපි අන්නේ උද්‍යව්‍ය තේරුම් ගනිමින් වාසය කරද්දී තමයි අන්න ඊළඟ පියවරට අපි ඔය දැවෙන්නේ. මේ තුලින් තමයි අපි අවශ්‍ය කරන ප්‍රඥාව වඩා ගන්නෙ. ඒ ප්‍රඥාව වඩා ගත්තට පස්සේ අන්න ඊළඟ පියවරට අපිව තල්ලු වෙලා යනවා. ඊට පස්සේ ඉතින් ඒ හැදෙන්නෙත් ඉතින් සමාධියක ලක්ෂණ තියෙනවා. ඒක ඉතින් විපස්සනා සමාධියක් කියලා කියන්න පුළුවන්. ඒක බොහොම සාමකාමීව පවත්වන්න. මේ කියන්නේ සරලව පවත්වන්න. සැහැල්ලුවෙන් පවත්වන්න. මං ඒ ආයෝ කඩන්න අවශ්‍ය නැහැ. ඔව්. ඒ කියන්නේ ඒ දකිමින් ඉන්න. අන්න රයිට්. අන්න හරි. එතකොට දැන් ඒ தත්වය තුල අපි බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. බොහොම සාමකාමීව හිත තියෙනවා. කිටි කිටි අල්ලපු ගතියක් තේරෙන්නේ නැහැ. හිත කොහෙවත් බැහැගත් ගතියක් නැහැ. එහෙම ඉන්නකොට ආයි දැන් අර හිතේ තියෙන පුරුද්දට ආයෙ ගිහලා මොකක් හරි අල්ලනවා. එතකොට අපි බොහොම සැහැල්ලුවෙන් ඒක තේරුම් ගන්නවා. මේ මනුස්සයා ආයෙ ගිහිල්ලා ඔන්න මඩවලට පැන්න කියලා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒකෙන් ඊට අත්හැරලා දාලා ආයෙ මඩ හොදලා ගෙදෙට්ට ගන්නවා. ඔක තමයි කරන්න
තියෙන්නේ.
හොඳයි.
තේරුම්
තේරුවන් සර්ණයි. තව එක්කෙනෙක් ඉන්නවා මම හිතන්නේ. එයාටත් අපි අවස්ථාව දීලා අවසන් කරමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. චන්ද්‍රිකා ඔබට අවස්ථාව ලැබෙනවා. කෙටි ඉදිරිපත් කරන ඔබ දෙපැනයත්.
ඔබ වහන්සේට ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
හොඳයි. දෙවන සන්නයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නයත් අර ඉස්සර වෙලාම මේ ඔබ වහන්සේ දුන්න උපදෙස් වලට අදාළම කත්ද? මම දැන් අවුරුදු 3ක් විතර ඉඳලා භාවනාව කරගෙන යනවා. ඔබ වහන්සේගේ දේශනා පරණ දේශනා අහලා ඒ විදිහට ආස්වාසේ ප්‍රාස්වාසේ දිහා බලාගෙන ඉන්නකොට වහන්සේ මට ඒක ක්‍රමවත්ව වෙන බව දැනෙනවා. ටික වෙලාවක් ගියාම මුලැමැදාග හොඳට දැනෙනවා. හිතනකින් පස්සේ ඊපස්සේ ප්‍රාස්වාසේ පටන් ගන්නවා. ඒකත් දැනෙනවා. මම පිටකින් බලනවා වගේ ඉන්නවා. ශරීරයේ ටික වෙලාවක් ගියාම බර නැහැ වගේ නොදැනී යනවා. කොස්මත් නොදෙනී යනවා. ඊට පස්සේ මේ අර මේ ශරීරයේ උස්පහත් වෙන බව විතරයි දැනෙන්නේ කුස්මේ. ඊට පස්සේ අර එළියක් ලාපාට එළියක් එනවා තැඹිලි පාට කහපාට වගේ. ටික වෙලාවකින් ස්වාමීන් වහන්සේ මේ ළඟදි දවසක මට ඒ වත්මේ කැරකුණා. අඟල් 6ක වගේ ස්තම්භයේ තියෙන මුත්‍යක් වගේ කැරකිලා හුඟ වෙලාවක් කැරකිලා ඒක අඳුර වෙලා මම අඳුර තැනකට ගියා වගේ දැනුනා ස්වාමීන් වහන්සේ. බින්දියක් ඇතුළකට වගේ. ඒක පස්සේ මට කන් ඇහෙන්නේ නැහැ අරමුණු වෙන්නේ නැහැ හැබැයි සනීපයක් දැනෙනවා මම ඒ වගේ වෙලාවට ස්වාමීන් වහන්සේ මට ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මම හිතුවා මම දැන් මොකක්ද කරන්න ඕනේ කය ගැන බලනවා කියලා බැලුවා තේරුන්නේ නැහැ හුස්ම ගැන බැලුවා ස්වාමීන් වහන්සේ ඒක දැනුනෙත් නැහැ මම උනාඩි 30ක් විතර වගේ හිමම ඉඳලා ආනාපානසතිය නැවැත්තුවා ස්වාමීන් වහන්සේ ඒ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා මේ වගේ අවස්ථාවක් එහෙම වෙනකොට මම මොකද කරන්න ඕන කියලා.
ඔව් හොඳයි.
ඊළඟ එක ස්වාමීන්
වහන්සේ මෑණියෝ සක්මනත් කරනවද?
මොකක් ස්වාමීන් වහන්සේ?
සක්මන් භාවනාවත් කරනවද?
ඔව් ස්වාමීන් වහන්සේ බණ අහනවා භාවනාවක් මම විකටම කරගෙන යනවා.
සක්මන් භාවනාවත් කරනවද?
සක්මන් භාවනාවත් කරනවා ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව කරන පැය භාගයක් විතර.
ඔව්.
ඒකෙදි මම සක්මන් කරන්නේ අර මෙයාට මට දැන් මම බලන්නේ යටිපතුලට දැනෙන ස්පර්ශයන්. ඒක දැනෙනවා. ඊට වෙලාවක් යනකොට මගේ කය දණියේ උඩකොට නිකන් දැනෙනවද කියනවා. එච්චර තමයි ස්වාමීන් වහන්සේ මට
වෙන්නේ දැනෙන. හොඳයි. දැන් මෑණියෝ මෙහෙමයි. දැන් කියන්නේ සමාධිය දැන් කියන්නේ අර්පණා මට්ටමකටත් එහෙමත් ගිහිල්ලා තියෙනවා ටිකක්. ඒ හින්දා ඒක ප්‍රමාණවත් ඔය වැඩේ ඉස්සරහට කරගෙන යන්න. හින්දා දැන් ටිකක් සක්මන වැඩි කරන්න. සක්මන වැඩි කළා.
හොඳයි.
සක්මන ටිකක් වැඩි කළා, ඉඳගෙන ඉන්න කාල පරිච්ඡේදය අඩු කළා. සක්මනේදී හොඳට බලන්න, දැන් මෙනෙහි කිරීමක් අවශ්‍යත් නැහැ. මේ හැම ස්පර්ශයක් ගානෙම මොකද මේ ස්පර්ශයට වෙන්නේ? පාදයේ කොතනද ස්පර්ශය වැඩියෙන් සිද්ධ වෙන්නේ? ඉස්සෙල්ලා ස්පර්ශ වෙන්නේ කොතනද? ඊළඟට මෙතන ස්පර්ශයක් වශයෙන් මට දැනෙන තද ගති විතරද? මෙතන ගොරෝසු ගති, රඩු ගති, මුරුදු ගති, සිනිඳු ගති මේ වගේ දේවල් දැනෙන්නේ නැද්ද කියලා නිකන් අර එතන පුංචි කුතුහලයක් මිශ්‍රව බලන්න. හොඳට විමසා බැලීම කියන එක දැන් වැඩි කරන්න. දැන් උමනා මේ විමසා බැලීමට උමනා කරන හිතේ ඒකාග්‍රතාවය දැන් හැදිලා තියෙන්නේ. ඉතින් ඒ ඒකාග්‍රතාවය පාවිච්චි කරලා දැන් වැඩේ ගන්නයි තියෙන්නේ. දැන් ඒතර සක්මනේදී තමයි මේ රැහැල්ලුව නැත්තම් සම්පජඤ්ඤය දැන් ඉස්සරහට ගන්න හොඳම අවස්ථාව. ඒ නිසා ඉඳගෙන ඉන්න අවස්ථාවේදී ආනාපාන සතියේට වැඩි වෙලාවක් ඉන්න අවශ්‍ය නැහැ. ඒකේ අපි හිතමු විනාඩි 5ක් 10ක් ඉඳලා අර හිතේ සියුම් බව ඇති වුණා නම් ඊට පස්සේ කෙලින්ම කයේ දැනෙන දේවල් වලට හිත දාන්න. අත් දෙක අතර තියෙන ස්පර්ශයට, ඇඳුම් ඇතුළේ තියෙන තැන් වල තියෙන ස්පර්ශයට, පාද දෙක අතර තියෙන ස්පර්ශයට, මේ වගේ ඒ ස්පර්ශ වෙන තැන් වලට හිත යොදමින් ඒවා විමසමින් කාලය ගත කරන්න.
පදමයි ස්වාමීන් වහන්සේ, මම එදා එහෙම හිතුවා ස්වාමීන් වහන්සේ, මට කයේ කොහෙද දැනෙනවා කියලා. දැනුනේම නැහැ
ස්වාමීන් වහන්සේ. නෑ අනිවාර්යෙන් නෑ. ඒ කියන්නේ අතනට ගියාට පස්සේ දැනෙන්නේ නැහැ. දැන් මෑනියෝ ටිකක් වෙලා ඉඳලා අර නිකන් මේ මොකද්ද බිංගේකට ගියා වගේ ගියානේ. ඒ ගිහිල්ලා බැලුවට පස්සේ පේන්නේ නැහැ. මොකද එතන අපි ගැඹුරක වැඩි අපි ඉන්නවා. එතෙන්ට යන්න කලින් ඕනේ දැන් අපි නවත්තන්න. ඒකයි මම කිව්වේ විනාඩි 5ක් 10ක් කරාම හොඳටම ඇති. ආනාපාන සතියේ ඊට වඩා කරන්න ගියොත් ආයිත් අතෙන්ට තමයි යන්නේ.
හොඳයි.
ඔව්. ඒ හින්දා එතෙන්ට අපි දැන් නොගිහින්, ඔව් එතෙන්ට අපි නොගිහින් ඒ හැදිච්ච ඒකාග්‍රතාවය අපි නිරීක්ෂණය වැඩි කරන්න පාවිච්චි කරනවා. හොඳයි.
හොඳයි. කොහොමද
පින්සාමි මහන්සේ? හොඳයි.
තෙරුවන් සරණයි.
හොඳයි. එහෙනම් පින්වත්නි, අදත් අපි පැය දෙකකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම දේශනාවකට සහ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා. මේ අන්දමින් අපි එක් වී රැස් කරගත්තා වූ සියලු මුකුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.
සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සෙන් තුන් වන්දිතුන් වර ශාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා ශ්‍රද්ධා ශීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.